සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්වත්නි පසු අද පසුවිනි දවසටත් මේ වැඩසටහන ආරම්භ කරනවා. පසුගිය දවස් හතරදිම එමනනම් පහකදිම අපි මේ නිවන් මඟට උපකාරක මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව නිවන් මඟට බාධකයක්. ඒ බාධක ඉතින් උදුරා දමන්නට, අන්ධ කරන්නට අවශ්‍ය ත්‍රිපිටකාගත සූත්‍ර ධර්ම වලින් කරුණු කාරණා පැහැදිලි කළා. අද අපි බලාපොරොත්තු වෙනවා මේ ත්‍රිපිටකයේ තියෙන බුදුපියාණන් වහන්සේ දේශනා කළ වදාළ ඉතාම උතුම් සූත්‍රයක්. එවැගේම පහසුවෙන්ම පුද්ගලයෙක් තුළ තියෙන කෙලෙස් මුල් උදුරා දමන්නට, පියවර හතකින් කෙලෙස් මුල් උදුරා දමන්නට උපකාරක වනසේ බුදුහාමුදුරුවෝ දේශනා කරවදාළ සූත්‍රයක් පිළිබඳව කරුණු කාරණා ටිකක් සාකච්ඡා කරන්න. මේ සූත්‍ර ධර්මය තමා සත්තට්ඨාන කුසල සූත්‍රය. මං හිතන්නේ කවුරුත් මේ පොතේ තියෙනවා 93 වෙනි පිටියේ. මේක තියෙන්නේ සංයුක්ත නිකායේ ඛණ්ඩ සංයුක්තයේ සත්තට්ඨාන කුසල සූත්‍රය. සත්තට්ඨාන කුසලෝ කිව්වේ පියවර හතකින් කුණු මුල් තුන, කෙලෙස් මුල් තුන, ඒ කියන්නේ රාග මුල, ద్వේෂ මුල, මෝහ මුල පියවර හතකින් උදුරා අස්කරන්නට උපකාර වන ක්‍රමවේදයක්. පියවර හතක් බුදුහාමුදුරුව දේශනා කර වදාළ සූත්‍රය සත්තට්ඨාන කුසල සූත්‍රය. සත්තට්ඨාන කුසලෝ භික්කවේ භික්ඛු ත්‍රිවිධූප පරික්ඛී ඉමස්මින් ධම්ම විනේ කේවලි උචිතා උත්තම පුරිසෝති උච්චති. උත්තම පුරිසෝති උච්චති කිව්වේ අරහත්ත්වයටම පත්වෙන්න යම් කෙනෙකුට සියලු කරුණු කාරණා සම්පූර්ණ වෙනවා. මේ කෙලෙස් මුල් තුන, රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල තමන්ගේ හිතෙන් උදුරා දමන්නට මේ පියවර හත යමෙකුට සම්පූර්ණ කරගන්න පුළුවන් නම්. ඉතින් ඒක නිසා මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ කිව්වේ මේ කෙලෙස් මුල් තුන, රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල උපදින්නේ මුල් බැහැගෙන තියෙන්නේ හිතේ. පුතග්ජන පුද්ගලයෙකු මේ හිතේ මුල් බැහැගෙන තියෙන කෙලෙස් මුල් තුන නිසා තමයි කෙනෙක් මේ දීර්ඝ සංසාරේ දුක් විඳ විඳ මේ රිය ගමන, සංසාර රිය ගමන මේ විදිහට ඉපදී ඉපදී මැරි මැරි මේක ජීවිත ගමන පවත්වාගෙන යන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුට පුළුවන්කම ලැබුණොත් මේ කෙලෙස් මුල් තුන, රාගමුල ද්වේෂමුල මෝහමුල තමන්ගේ හිතෙන් උදුරා දමන්නට ඒ උත්තමයා උත්තම පුරිසෝති කිව්වේ අරහත් තත්ත්වයට පත් වෙනවා. ඉතින් ඒක නිසා මේ සත්තට්ඨාන කුසල සූත්‍රය හොඳට තේරුම් ගන්න ඕන. මේ කෙලෙස් මුල් තුන උදුරා දමන්නට බොහොම පහසු සරල ලේසි ක්‍රමයක්. දැන් අපි මේ කෙලෙස් මුල් තුන උදුරන ක්‍රම තමයි පසුගිය දවස් කීපයක් තුලම ඒ සාකච්ඡා කළ සියලු සූත්‍ර ධර්ම වලත් තියෙන්නේ මේ කෙලෙස් මුල් තුන හිතෙන් උදුරා දමන්නට උපකාරක පියවරයන්මයි. මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කර ගැනීමෙන් කරන්නේ කෙලෙස් මුල් තුන උදුරා දැමීම. ගිරිමානන්ද සූත්‍රයේ දස සංයෝජන ආනපාන සති සමාධිය යුගනද්ද හැටියට වැඩිමෙන් කරන්නේ කෙලෙස් මුල් තුන උදුරා දැමීම. ඒ වගේම කායගත සති සූත්‍රයේ මෙතෙක් සාකච්ඡා කර දේශනා කර සියලුම සූත්‍රවලත් තියෙන්නේ පුද්ගලයෙක් තුළ මේ පෘථග්ජන තත්ත්වයෙන් ජීවත් වෙන පුද්ගලයෙක් තුළ රාගමුලක් ද්වේෂමුලක් මෝහමුලක් මුල් බැහැගෙන තියෙනවා. ඒ රාගමුල ද්වේෂමුල මෝහමුල තියෙන්නේ මනෝමය කාය තුළ, කර්ජකාය තුළ නෙමෙයි. නමුත් කර්ජකාය නැවත නැවත උපදින්නේ අර කෙලෙස් මුල් තුන තියෙන නිසායි. එනිසා මේ කෙලෙස් මුල් තුන උදුරා දමන්නට උපකාරක සරල පහසු ක්‍රමයක් බුදුහාමුදුරුවෝ සත්තට්ඨාන කුසල සූත්‍රයෙන් පෙන්වා වදාළා. ඉතින් ඒක නිසා අපි මේ ත්‍රිපිටකයේ තියෙන සත්තට්ඨාන කුසල සූත්‍රයේ මේ කෙලෙස් මුල් තුන උදුරන පියවර හත පිළිබඳව පොඩ්ඩක් බලමු. ඉද භික්කවේ භික්කු රූපං පජානාති, රූප සමුදයං පජානාති, රූප නිරෝධං පජානාති, රූප නිරෝධගාමිනින් පටිපදං පජානාති. පජානාති හැම පේලියකම තියෙන්නේ රූපං පජානාති, රූප සමුදයං පජානාති, රූප නිරෝධං පජානාති, රූප නිරෝධගාමිනින් පටිපදං පජානාති. මේක හොඳට තේරුම් ගත යුතුයි. මේ තියෙන්නේ වෙනත් වචනවලින් කියනවා නම් යම්කිසි කෙනෙකුට චතුරාර්ය සත්‍ය යම්තාක් අවබෝධ වුණා නම් ඒ පුද්ගලයා රූපං පජානාති, රූපං පජානාත තමයි දුක, රූප සමුදයං පජානාති තමා දුක සමුදය, රූප නිරෝධං පජානාති තමා දුක නිරෝධය, රූප නිරෝධගාමිනින් පටිපදං පජානාති තමා නිරෝධගාමිනී පටිපදා. ඉතින් ඒක නිසා මෙතන ඒ වගේම රූපං පජානාති වගේම වේදනං පජානාති, සංඤං පජානාති, සංකාරය පජානාති, විඤ්ඤාණං පජානාති. රූප වේදනා සංඤා සංකාර විඤ්ඤාණ කියන්නේ පඤ්චස්කන්ධය. උපාදානීය කරගන්නා පඤ්චස්කන්ධය. මේ පඤ්චස්කන්ධය උපාදානීය කරගන්නෙම අර රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල තියෙන නිසායි. එහෙම උපාදානීය කරගන්නේ නැතුව මේ රූප වේදනා සංඥා පාවිච්චි කරන්න භාවිතා කරන්න පුළුවන් සංකාර නොකර ක්‍රියාසිත පවත්මින් ප්‍රඥාවෙන්. ඒ අනුව යම්කිසි කෙනෙක් රූපං පජානාති, වේදනං පජානාති, සංඤං සංකාර විඥානං පජානාති, එවගම රූප සමුදයං, වේදනා සමුදයං, සංඥා සමුදයං, විඥාන නාම රූප සමුදයං විඥාන සමුදයන් තේරුම් ගත්තොත් ඒ වගේම රූප නිරෝධං වේදනා නිරෝධං සංඥා නිරෝධං සංකාර නිරෝධ විඥාන නිරෝධ ඒ වගේම නිරෝධගාමිනී පටිපදාවත් රූප වේදනා සංඥා සංකාර විඥාන ඒ පුද්ගලයාට චතු අරිය සත්‍ය අවබෝධ වූ පුද්ගලයෙක් බවට පත් වෙනවා. හැබැයි මෙතන ගැඹුරු වචනයක් තියෙනවා පජානාති. පජානාති කියන්නේ දැනුම නෙමෙයි. තමන් තුළ ඇතිවන වෙනස තමා විසින් නිවැරදිව දැන හඳුනා ගැනීම. ඥානතෝ කියන්නේ දැනුම. පජානාති කියන්නේ ප්‍රජනනය වෙන තත්ත්වය. තමන් තුළ අලුතෙන් බිහිවන වෙනස්කම. ඇහෙන් රූපයක් දැක්කහම, කනින් ශබ්ද රූපයක් ඇහුවහම, නාහෙන් ගන්ධ සුවඳ රූපයක් ආග්‍රහණය කළහම, දිවෙන් රස රූපයක් බින්දහම, කයෙන් පොට්ටබ්බ පහස රූපයක් බින්දහම, මනසෙන් ධම්ම රූපයක් අර සම්බන්ධ වුණහම කෙනෙක් තුළ වෙනසක් ඇති වෙනවා. ඕනම පෘථග්ජන පුද්ගලයෙක් තුළත් ඕනම ආර්යයන් වහන්සේ කෙනෙක් තුළත් මේ රූප වේදනා සංඥා සංකාර නිසා වෙනසක් ඇති වෙනවා. ඒ වෙනස ඒ පුද්ගලයා විසින් නිවැරදිව දැන හඳුනා ගන්නවා නම් තමන් තුළ ඇතිවන්නට යන වෙනස හොඳ පැත්තට යන දෙයක්ද පිරිසිදු වෙන දෙයක්ද කිලුටු වෙන නරක පැත්තට යන දෙයක්ද කියන දෙක නිවැරදිව හඳුනා ගන්න පුළුවන් නම් අන්න ඒ පුද්ගලයා රූපං පජානාති රූප සමුදයං පජානාති රූප නිරෝධං පජානාති රූප නිරෝධගාමිනී පටිපදං පජානාති මේ චතු අරිය සත්‍ය ඊළඟට තව තුනක් තියෙනවා කරුණු රූපස්ස අස්සාදං පජානාති රූපස්ස ආදීනවං පජානාති රූපස්ස නිස්සරණං පජානාති මේ රූපය නිසා ඇතිවුණු ආස්වාදය අර එහෙන් රූපයක් දැකලා ඒකට යම් ආස්වාදයක් එකෙන් ලැබුවා නම් තමයි ඒක උපාදානය කරගන්නේ අල්ලගන්නේ තමන්ගේ වශයෙන් ගන්නේ තමන්ගේ සම්පතකයට ගන්නේ ගෙට ගන්නේ උපාදානය කරගන්නේ නිවේසති ඒ වගේම ඒ අස්වාදය ආස්වාදය ඒ ආකාරයට පවතින්නේ නැති නිසා රූපස්ස ආදීනවං ආදීනව බවට පත් වෙනවා අර නව අවස්ථාව පසු කළ ගමම්ම ආදීනව අවස්ථාව ඒ ආස්වාදයම ආදීනවක් බවට දුකක් බවට දුම්නසක් බවට පත් වෙනවා ඒ වගේම යම් කිසි කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් මේ ආස්වාදය ආස්වාදය හැටියට දැනගෙන ඒකෙන් ආදීනවයක් ලැබෙන බව නිවැරදිව තේරුම් අරගෙන චන්ද්‍රාග විනයෙහි පිහිටා චන්ද්‍රාග ප්‍රහාණය කරන්න ඒ පුද්ගලයා රූපස්ස නිස්සරණං පජානාති ඒ පුද්ගලයා මග දන්නා කෙනෙක් ඒ පුද්ගලයා පාර දැනගත්ත කෙනෙක් ඒ පුද්ගලයා නිබ්බිදා තත්වයට පත් වෙන්න අවශ්‍ය ක්‍රියාකාරකම් කරන කෙනෙක් මේ විදිහට බුදුහාමුදුරුවෝ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේදිම මේ ආකාරයෙන් රූපං පජානාති වේදනං පජානාති සංඥං පජානාති සංකාරේ පජානාති විඥානං පජානාති ඒ හතර කියලා ආස්වාදයේ ආස්වාදයේ හැටියට ආදීනවයේ ආදීනවයේ හැටියට නිසරණයේ නිසරණයේ හැටියට යමෙක් දැනගත්තොත් ඒ මොහොතේම ඒ පුද්ගලයා ධර්මඥානයක් ලැබූ මග වඩන්නට සුදුසු පුද්ගලයෙක් කුණුමුල් තුන ගලවා උදුරන්නට සුදුසු පුද්ගලයෙක් බවට පත් වුණා. දැන් පින්වතුනි මේක තියෙනවා එක්තරා ක්‍රමයක්. දැන් මෙතන තියෙන්නේ රූපං පජානාති. අකට බිඳුවක් තියෙනවා. රූප සමුදයං පජානාති. රූප නිරෝධං පජානාති. රූප නිරෝධගාමිනින් පටිපදං පජානාති. අස්සාදං පජානාති. ආදීනවං පජානාති. නිස්සරණං පජානාති. දැන් මේ පියවර හතේම අගට අර බිඳුවක් දාලා දැන් අපි ඉංග්‍රීසි භාෂාවෙන් නම් ING කියන මේ continuous process එක මෙතන දාලා තිනවා මාගදී භාෂාවේ. යම් තැනක මාගදී භාෂාවේ මේ වගේ අගට බිඳුවක් තියෙනවා නම් කොහේ හරි මේ බුද්ධ භාෂිතේ වචනක ඒක මේ වර්තමාන මොහොතේ කරමින් දිගින් දිගටම කරමින් පවතින දෙයක් පවත්වාගත යුතු දෙයක් විය යුතුයි. ඒක නිසා මේ රූප නෙමේ රූපං, සමුදය නෙමේ සමුදයං, නිරෝධ නෙමේ නිරෝධං, ඒ වගේම නිරෝධ ගාමිනින් පටිපදං, අස්සාද නෙමේ අස්සාදං, ආදීනව නෙමේ ආදීනව, නිස්සරණ නෙමේ නිස්සරණ. ඒ නිසා මේක දැන් ඒ බිඳුවක් දාලා තියෙන්නේ මේ මාගදී භාෂාවේ. මේක බොහොම ගැඹුරින් තේරුම් ගත යුතු දෙයක්. මේක වර්තමාන මොහොතේ දිගින් දිගටම කරගෙන යා යුතුයි. යායන් එක දිගටම. ඒක වෙනස් වුණොත් ඒක නොකළොත් එතෙන්දි අර නැවත අර පංචස්කන්ධයේ උපාදානය සිද්ධ වෙනවා. නමුත් මේ දිගටම මේ ආකාරයට කරගෙන ගියොත් සමුදයන් නිරෝධං, එතෙන්දි අර අනුසය උපදින්නේ නැ න අනුසේති තත්වයටපත් වෙනවා. එනිසා මේ බිඳුවක් දාලා තියෙන එක බොහොම වෙනස් අර්ථයකින් තේරුම් ගත යුතුයි. එනිසා මේක අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කිව්වේ පච්චුප්පට්ඨිතා හෝති ඥානමත්තාය පටිසතිමත්තාය. මේ වචන ටිකෙන් අර පච්චුප්පට්ඨිතාය කිව්ව වර්තමාන මොහොත. මේකම මෙතෙන්දි මේ බිඳුවක් දාලා තමයි මේක පෙන්නලා දීලා කියලා දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ ධර්ම අවබෝධයක් ලැබෙනවා නම් ඇයි මේ විදිහට පියවර හතේම මේ වගේ මේ බිඳුවක් දාලා තියෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ඒක ධර්මඥානය. මේ ආකාරයට බුදුහාමුදුරුවෝ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහම පංචස්කන්ධයම අර රූපං පජානාති වේදනං පජානාති සංඥං සංකාර විඥානං පජානාති සමුදයං පජානාති නිරෝධං පජානාති නිරෝධගාමිනී පටිපදං පජානාති චතුරාර්ය සත්‍යම පූර්ණ වෙනවා. මේක නිවැරදිව තේරුම් ගත්තොත් ඒ වගේම අසාදං ආදීනවන් නිස්සරණං තුන පූර්ණ වීමේදී මීට වඩා ගැඹුරු දෙයක් සිද්ධ වෙනවා. ඒක ඊගාවට විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලාම මේ පංචස්කන්ධය පිළිබඳවම මේ හත් ආකාරය හතරක් පහ 35 විග්‍රහ කළා. විග්‍රහ කළා අවසාන වශයෙන් අර විඥානයේ පිළිබඳවත් විග්‍රහ කළා. විඥානං පජානාති, විඥාන සමුදයං පජානාති, විඥාන නිරෝධං පජානාති, විඥාන නිරෝධගාමිනී පටිපදං පජානාති, විඥානසා අසාදම් පජානාති විඥානසා ආදීනං පජානාති විඥානස නිසරණං පජානාති. ඊළඟට බුදුහාමුදුරුව මෙතන දැන් මේ පහම පංචස්කන්ධයම අර හත් ආකාරයෙන් හතරක් පහ 35යි මේ 35ම විග්‍රහ කරලා ඊට පස්සේ බුදුහාමුදුරුව එකින් එක එකින් එකම මතු කරලා ගන්නවා. කතමංච භික්කවේ රූපං, මේ රූපං කියන්නේ මොකද්ද? චත්තාරෝච මහා භූතා, ඒ කියන්නේ ආපෝ තේජෝ ආයෝ මහා භූත හතර. චතුන්නංච මහා භූතාන උපාදාය රූපං, මේ ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතරෙන් සියලුම පුද්ගලයෝ උපතක් ලබන සියලුම සත්වය පුද්ගලයෝ භූතයෝ පිරේතයෝ දෙවිදේවතාව බ්‍රහ්මයෝ පවා මේ ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතරෙන් කොටසක් තමන්ට මේ කරජිකය සකස් කරගන්න මේ පැවැත්ම පාත්වගෙන යන්න උපාදාය රූප හැටියට චත්තාරෝ මහා භූත උපාදානය කරගෙන ඉන්නවා. මේ උපාදානය කරගත්ත රූප අධ්‍යාත්මික වශයෙන් මම කොටසක් උපාදානය කරගෙන තියෙනවා. බාහිර වශයෙන් බහිද්ධ වශයෙන් මගේ කොටසක් උපාදානය කරගෙන තියෙනවා. ඒ දෙකම උපාදාය රූප, මම කියන මේ කරජකය. ඒ වගේම මගේ ෂර්ට් එක කියන්නේ බාහිර දෙයක්. මගේ වාහනය, මගේ ගේ, මගේ නෝන, මගේ දරුවෝ, මගේ ගෙවල්, මගේ ඉඩකඩම්, මගේ සල්ලි, මගේ රත්තරම් බඩු, ඒ ඔක්කොම බහිද්ද. මගේ කියලා කොටසකුත් අර මම කියලා කොටසකුත් අධ්‍යාත්මික බහිද්ද හැටියට දෙකම උපාදාය රූප හැටියට උපාදානය කරගන්නවා. උපතක් ලැබූ සියලුම දෙන මිනිසු විතරක් නෙමේ, සත්තු විතරක් නෙමේ, දෙවිදේවතාව බ්‍රහ්මයෝ විතරක් නෙමේ, බෝසත්වරු විතරක් නෙමේ, අරහතුන් වහන්සේ උපතදි මේ චතුන්නංජ උපාදාය රූපං මහභූත හැටියට උපාදානය කරගෙන උපත ලබන්නේ. ඒක ධර්මතාවයක්. ඊළඟට ඉදං උච්චති භික්කවේ රූපං, මේක තමයි රූප. එතකොට මේ මහභූත හතර ලෝකේ තියෙන හැම තැනම මේ විශ්වයේ තියෙන සියලුම දේ ආපෝ තේජෝ ආයෝ පඨවි මහභූත හතරත් ඒ මහභූත හතර ආශ්‍රයෙන් තියෙන වර්ණගන්ධ රස ඕජා සුද්ධ ආෂ්ටක, මේ ලෝකේ වෙන කිසිම දෙයක් නැහැ. විඥාන ශක්තියෙන් කටයුතු කරන අය ඉන්නවා. විඥාන ශක්තියෙන් කටයුතු කරන අයට මේ මහභූත හතර නැත්නම් උපාදානය කරගන්න දෙයක් නැහැ, පාවිච්චි කරන්න දෙයක් නැහැ. ඒ අනුව මේ පැවැත්ම පවත්වාගෙන යන්න ජීවත් වෙන්න සියලු කටයුතු කරන්න මේ ආපෝ තේජෝ ආයෝ පඨවි මහභූත හතර උපාදාය රූප හැටියට සියලුම දෙනා උපාදානය කර ගන්න. ඉදං උච්චති භික්කවේ රූපං, මේක තමයි රූපං කිව්වේ. ඊට පස්සේ මේ රූප සමුදය වෙන්නේ ආහාර සමුදය, රූප සමුදය, ආහාර සමුදය, රූප සමුදය. ආහාර සමුදය කිව්වේ විඥාන ආහාර හැටියට සමුදය කරගන්නවා, මනෝ සංචේතන ආහාර හැටියට සමුදය කරගන්නවා, සම්පස්ස ආහාර හැටියට සමුදය කරගන්නවා, කබලින්කාර ආහාර හැටියට සමුදය කරගන්නවා. සියලු පෘථග්ජන පුද්ගලයෝ ආහාර සමුදය කරගන්නේ රූප සමුදය, චතර මහා භූත අපෝ තේජෝ ආයෝ පඨවි තමා සම්බන්ධයක් උපදවා ගන්න. සමුදය කියන්නේ සම්බන්ධයක් අලුතෙන් උත්පාදනය කර ගැනීම. සමුදය කියන්නේ සංඋදය, සම්බන්ධයක් උත්පාදනය කර ගැනීම. ආහාර සමුදයෝ රූප සමුදයෝ, ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. ආහාර නිරෝධෝ රූප නිරෝධෝ කියන එක හොඳට තේරුම් ගත යුතු වචනයක්. නිරෝධෝ කියන්නේ නැති කිරීම නෙමේ. මෙන්න මේක නිවැරදිව තේරුම් ගත්ත තරමටයි මේ රූප නිරෝධ කරන්න පුළුවන් ආහාර නිරෝධ කරලා. මේ කියන්නේ නිරෝධ කියන එක හොඳට තේරුම් ගන්න ඕන. අපි මේ ආපෝ තේජෝ ආයෝ පඨවි මහ භූත හතර අපි යම් ප්‍රයෝජනයකට අපි හිතමුකෝ කෑමක් කෑවා කියලා. මේ කෑමක් කෑවහම මේ කෑම ප්‍රියමනාප නම් හොඳ රස නම් පෘථග්ජන පුද්ගලයා නැවත කෑමක් කන අවස්ථාවේ අරකත් එක්ක අර මුලින් කෑව ප්‍රියමනාප ආහාරයත් එක්ක රෝධ ගහනවා, සංචේතන පවත්වනවා, සංසන්දනය කරනවා. මේ සංසන්දනය කිරීම නිසා හිතින් රෝධ ගහනවා. මේ රෝධ ගැනීම නිසා හිතේ උපේක්ඛාව නැති වෙනවා, රාගය ද්වේෂය ඇති වෙනවා. අර කලින් කෑව ආහාරයට වඩා දැන් කන ආහාරයේ නිරසනං ද්වේෂයක් ඇති වෙනවා, දැන් කෑව ආහාරය සංසන්දනය කිරීම නිසා රාගයක් ඇති වෙනවා, මානයක් මෝහයකුත් ඇති වෙනවා. එතකොට මේ රෝධ ගැසීම නිසා තමයි රාගය ද්වේෂය මෝහය තුනම පුද්ගලයෙක් තුළ මේ පංචස්කන්ධය පිළිබඳව ඇති වෙන්නේ. මේ රෝධ ගැහීම යමෙකුට නවත්තන්න පුළුවන් නම්, සංචේතනා නවත්තන්න පුළුවන් නම් සංකාර නවතිනවා. ඒ අනුව මේ ආහාර නිරෝධෝ රූප නිරෝධෝ කියන එක හොඳට තේරුම් ගන්න ඕන. නැති කිරීම කියන අර්ථයක් බුද්ධ භාෂිතේ එන නිරෝධ කියන පදයේ නැහැ. තියෙන්නේ මේ හිතෙන් රෝධ ගැනීම, එහෙම නැත්නම් සංචේතන පැවැත්වීම, චිත්ත වීති දිගේ අපි අර සිතුවිලි මැන මැන පැවැත්වීම, උපේක්ෂිතක් නැතිවීම. ඒ නිසා මේ ආහාර සමුදය වෙන්නේ රූප සමුදය නිසා, ආහාර නිරෝධ කළ හැකි රූප නිරෝධ කිරීමේ. මේ සතර මහා භූත පිළිබඳව අපේ හිතේ උපේක්ඛාවක් තියෙනවා නම්, අපි ඇලීමක් ගැටීමක් මුලාවක් නැත්නම් එතෙන්දි අර ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. මේක තමයි තේරුම් ගත යුත්තේ. අර රූපං පජානාති රූප සමුදයං පජානාති රූප නිරෝධං පජානාති රූප නිරෝධගාමිනින් පටිපදං පජානාති. මේ නිරෝධ කිරීම කියන්නේ බුද්ධ දේශනාවේ කොතනකවත් නැති කිරීම කියන අර්ථයක් නැහැ. එහෙම වැරදි අර්ථයක් ගත්තොත් ධර්මයේ විකෘති වෙනවා. මේකත් හොඳට තේරුම් ගන්න ඕන. ඊගාවට ආහාර නිරෝධෝ රූප නිරෝධෝ අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ රූප නිරෝධගාමිනී පටිපදං සේයතිද. අර සම්මාදිට්ඨි සමාධි වෙනකම් ආරෂ්ඨාංගික මාර්ගය තමයි කොතන වුණත් මේ ආහාර නිරෝධගාමිනී පටිපදාව, රූප නිරෝධගාමිනී පටිපදාව, සංඥා නිරෝධ සංකාර විඥාන නිරෝධගාමිනී පටිපදාව හැටියට තියෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගයමයි. ඊළඟට යං රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්ස. යං රූපං අපෝතිජෝ ආයෝ පඨවි මහ භූත හතරෙන් යුක්ත වූ යං රූපං පටිච්ච, පටිච්ච කියන්නේ කැමැත්තෙන්ම ඉච්ච පටිච්ච. ඉච්චට බැඳිනවා, කැමැත්තට බැඳිනවා. යම් රූපයක් දැක්කහම කැමැත්තට බැඳුනහම උපජ්ජති සුඛං සෝමනස්සං. එක ප්‍රියනං. එක අප්‍රියනං උපජ්ජති දුක්ඛං දෝමනස්සං. එක මනිනවනං උපජ්ජති අදුක්ඛම අසුඛං. ඉතින් ඒක නිසා මේ යං රූපං කියන එක තේරුම් ගත යුතුයි. යං රූපං කිව්වේ අපි මේ හිතන අපි නමහපු රූපේ නෙමෙයි. මෙතන යං රූපං කිව්වහම ඇහෙන් දකින රූපත් යං රූපං, කනෙන් අහන ශබ්ද රූපත් යං රූපං, නාසයට එන ගඳ සුවඳ රූපත් යං රූපං, දිවට එන රස රූපත් යං රූපං, කයට එන පොට්ටබ්බ පහස රූපත් යං රූපං, මනසට එන ධම්ම රූපත් යං රූපං. ඇහැට කනට නාසයට දිවට කයට මනට හයටම එන සියලු රූප යං රූපං පටිච්ච. ඒ සියලු දෙයට පටිච්ච වෙනවා. පටිච්ච වූ ගමන් උපජ්ජති සුඛං සෝමනස්සං. ප්‍රියනං. අප්‍රියනං උපජ්ජති දුක්ඛං දෝමනස්සං. මැන්නොත් සංසද්ධනය කළොත් උපජ්ජති අදුක්ඛම අසුඛං. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ යං රූපං කියන වචනේ තියෙනවා තව ඉතාම ගැඹුරු අර්ථයක්. මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනින් වර්තමාන මොහොතේ ගන්න දේවල් වගේම අර දීගම්වා අතීතේ අපි මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනින් දැකලා හුරු පුරුදු දේවලුත් ඒ අනුවම අතීත වර්තමාන අනාගත දුර ළඟ අජ්ජත්තික බාහිර සුමුදු කටුක ඕලාරික මේ එකොළොස් ආකාරයේම රූපත් අර රූපවලට අයිති. එනිසා මෙතන යං රූපං කියපු එක අඩුම වශයෙන් 108 ආකාර වූ රූපයක් විග්‍රහ කරනවා. මේ රූපෙන් අපි උපාදානය කර ගන්නෙම ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර උපාදාය රූපං හැටියට. මේ උපාදාය රූප උපාදානය කරගන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් දැකපු ආපු දේවල් පටිච්ච වෙලා ඒක යම් ආස්වාදයක් සුවයක් සොම්නසක් සැනසීමක් බලාපොරොත්තුවෙන් තමයි අපි පළමු කොටම ඒක උපාදානය කරගන්නේ. ඒකේ සුවයක් සොම්නසක් ආස්වාදයක් නැත්නම් අපි ඒක උපාදානය කරගන්නේ නැහැ. ඒ උපාදානය කරගත්තදී ඒ ආකාරයෙන් ඒ ස්වરૂපයෙන් ඒ ස්වභාවයෙන් දිගින් දිගටම තමන්ගේ කැමැත්ත අනුව මනාපය අනුව නවත්ත ගන්න පුළුවන් කෙනෙක් මේ විශ්වය තුල නැහැ. මොකද ලෝකෙ භ්‍රමණය වෙනවා, කාලය ගෙවි යනවා. මේ කාලය ගෙවීමත් සමග මේ සියලු ආස්වාද සඳහා උපාදානය කරගත් මේ රූප අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම. මේක නිච්චසේ පවතින්නේ නැහැ. අපේ කැමැත්ත අනුව ඉච්ඡ අනුව නිච්ච වුණත් නිච්චසේ පවතින්නේ නැහැ. අනිච්චං අර සුඛ සොම්නස සඳහා ආස්වාදය සඳහා උපාදානය කරගත්තත් ඒක ගෙවිලා යනකොට වෙනස් වෙනකොට සුඛන් නෙමේ දුක්ඛං. ඒක විපරිණාමයටපත් වෙනවා. ඒක ඒ නිසා අනාත වෙනවා, දුකට හේතු වෙනවා. යද නිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තද නත්තා එතන් මම ඒසුවාමත්මි ඒසෝ මේ අත්තා. මේක තමයි ධර්මතාවය. එතකොට යම් කිසි කෙනෙකුට අර යම් රූපම් පටිච්ච උපජ්ජති සුඛං සෝමනස්සං එතන සමුදය. මේ සමුදය සම්බන්ධයක් උපත ලැබුවාම සමුදය ධම්මාවා වය ධම්මා. වය ධම්ම වීම තමයි අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මා. ඒක විපරිණාමයටපත් වුණාම අයං රූපස්ස ආදීනව මේ සියලු ආදීනව දුක් දොම්නස් ශෝක පරිදේව උපායාස සියලු දේ උපදින්නේ මේ ආදීනවයක් තියෙන නිසා. යම් කිසි කෙනෙක් යම් යෝ රූපස්මින් චන්ද්‍රාග විනයෝ චන්ද්‍රාග පහන අර ආස්වාදය බින්දි නැත්නම් දිගින් දිගටම ආමිෂ සුවයක් හැටියට ඒ පුද්ගලයා චන්ද්‍රාග විනයෙහි පිහිටලා චන්ද්‍රාග ප්‍රහාණයෙන් ආස්වාදය ලබන්නේ නැහැ, විඳින්නේ නැහැ. ඒ අවස්ථාවේ ආමිෂය විඳින්නේ නැහැ. ඒ අනුව රූපස්ස නිස්සරණ. දැන් මෙතන මේ තියෙන්නේ මේ කියන එකේ යන් රූපම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයන් රූපස්ස ආස්වාදෝ යන් රූපං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අයන් රූපස්ස ආදීනෝ යෝ රූපස්මින් චන්ද්‍රාග විනයෝ චන්ද්‍රාග පහණං ඉදං රූපස්ස නිස්සරණ. දැන් අපි මීට ඉස්සෙල්ලා ඉගෙන ගත්ත අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥාපජහති දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥාපජහති අනත් අනුපස්සී විහෙරති අත්ථ සංඥාපජහතිම වෙන වචන වලින් බුදුහාමුදුරුව ආස්වාදය ආදීනවේ නිස්සරණය හැටියට විග්‍රහ කළා. මෙතන තියෙන්නේ අනිච්ඡං දුක්ඛං අනත්තං. හැබැයි අනත් හැටියට අනත් කියන තැනට විපරිණාම ධම්මං කාටත් තේරුම් ගන්න පුළුවන් විදියට විග්‍රහ කරලා තියෙනවා. ඒකයි මම කිව්වේ මේ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අනිච්ඡං දුක්ඛං අනත්තං කියන එකමයි ත්‍රිලක්ෂණයමයි. ඇටෙන්දි පූර්ණේ වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේක හොඳට තේරුම් ගත යුතුයි. දැන් තව එකක් කියන්න ඕන මෙතෙන්දී ඉස්සරහට යන්නට පෙර යම් රූපම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං කියන එක. දැන් අපි මේ ඇහෙන් රූපයක් බැලීම හෝ කනින් ශබ්දයක් ඇහිම හෝ නාසයෙන් ගඳ සුවඳක් දැනීම හෝ දිවට රසක් ලැබීම හෝ කයට පහසක් ලැබීම හෝ මනසට ධර්මයක් එම නෙමේ මේ චන්ද්‍රාග විනයෙහි පිහිටලා චන්ද්‍රාග ප්‍රහාණය කළ යුත්තේ. ඒ ඇහැ කන නාසය දිව කය මන තියෙන්නේ ඇහැ තියෙන්නේ බලන්න, කන තියෙන්නේ අහන්න, නාසය තියෙන්නේ ගඳ සුවඳ ලබන්න, දිව තියෙන්නේ රස බලන්න. ඒක නෙමේ මෙතන මේ කියන චන්ද්‍රාග විනයෙහි පිහිටා චන්ද්‍රාග ප්‍රහාණය. දැන් යම් කිසි පෘථග්ජන පුද්ගලයෙක් කෑමක් කෑවහම අපි එකක් ගම්මුකෝ, මේ දිවට රසක් දිවාපටිච්ච රස. දැන් යම් කිසි පුද්ගලයෙක් එහෙම රස කෑමක් කෑහම ඊළඟට කෑමක් කනකොට අරකට එක්ක මැනලා සංසන්දනය කරලා ඒකට වඩා හොඳ කෑමක් කෑම තමයි ආමිෂය. අර යම් ආකාරයක ආස්වාදයක් දිගින් දිගටම විඳින්නේ. දැන් බුදුහාමුදුරුවෝ කොසල් රජුරන්ගේ රජමාලිගාවට වැඩියා රාජභෝජනයකට. බුදුහාමුදුරන්ටත් කොසල් රජුරුවෝ බොහොම ප්‍රණීත රාජභෝජන පිළිගන්නවා. බුදුහාමුදුරුවෝ ඒ රාජභෝජන වැළඳුවා. ඒකේ වරදක් නැහැ. කවුරු හරි ඒක දුන්නා, ඒක තමන් සකස් කරගත්තත් ඒ රස කෑම කෑම ඒක නෙමේ වරද තියෙන්නේ. ඊළඟට දැන් බුදුහාමුදුරුවෝ ඊගාව දවසේ අර වීටියේ දුගී පැල්පත්වල පිඳු සිංහා වැඩියක් එදා රාජ භෝජනයක් ලැබුණේ නැහැ. යවහල් ආහාරයක් ලැබුණේ. දැන් බුදුහාමුදුරුවෝ අර රාජ භෝජනය වළඳලා පාත්‍රෙන් අතගත්තට පස්සේ ඒක ගැන කිසිම පිනවා පිනවා ආස්වාදයක් වින්නේ නැහැ. මෙනෙහි කළේ නැහැ. සංචේතනා පැවැත්වුවේ නැහැ. රවුම් ගැව්වේ නැහැ. නිරෝධ කළා. ඒ නිසා අර යවහල් දාන්න ලැබුණාම අර ඊය ගත්ත රාජ භෝජනෙත් එක්ක සංසන්දනය කළේ නැහැ. ඒ රාජ භෝජනේ තිබ්බේ ආපෝ තේජෝ ආයෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා. මේ යවහල් ආහාරයේ තියෙන්නේ ආපෝ තේජෝ ආයෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා. ඒ නිසා සංසන්දනය කරන්න ගියේ නැහැ. නමුත් මේ ධර්මතාවය මේ න්‍යාම ධර්මය නොදන්නා සියලුම අසුතුත් පෘථග්ජන පුද්ගලයෝ මේ හැම වෙලාවකම මනිනවා. මානින් මනිනවා. ඒක නිසා වෙන්නේ තමන්ට රෝද ගහන්න වෙනවා. සංචේතනා පවත්වන්න වෙනවා. අර ප්‍රතික්ෂේප කරන්න වෙනවා. ද්වේෂයෙන් වෛරයෙන් කටයුතු කරන්න වෙනවා. ඉවත් කරන්න වෙනවා. ඒකයි වරද. ඒ නිසා දැන් උපේක්ෂිතක් තියෙනවා නම් අර රාජ භෝජනයත් මේ යවහල් ආහාරයත් එකම ආකාරයකින් අර රස තිබුණා. රස බැලුවා. නමුත් ඒකේ රස වින්දේ නැහැ. අර සංචේතනා පැවැත්වුවේ නැහැ. ඉතින් ඒක නිසා මෙතෙන්දී මේ අපි මේ ඇහැට දකින්න රූප ඇහැටින් බලන්න. ඒක බැලුවට වැරදක් නැහැ. නමුත් අපි ඒ රූපේ ලස්සන නම් ඇලෙන්නේ, අවලස්සන නම් ගැටෙන්නේ, අපි අර වැරදි දිශේ සංසන්දනය කරලා මනලා සංචේතනා කරලා සමුදය බිහි කරගන්න නිසා. මේක තමයි වැරදි රෝධ ගැනීම. මේ රෝධ ගැනීම නැවැත්තුවාම චන්ද්‍රාග විනේ පීඨා චන්ද්‍රාග ප්‍රහාණය කරන්න ඕන කෙනෙකුට පුළුවන්කම තියෙනවා. හිතේ කිලුටු බවක් ඇති වෙන්නේ නැහැ. හිත පිරිසිදු වෙනවා. හිතේ උපේක්ඛාවක් ඇති වෙනවා. මේ සියල්ලම සතර මහා භූත ධාතු මනසිකාරයෙන් පටිකූල මනසිකාරයෙන් කල්පනා කරලා මේ සියල්ල උපේක්ඛාසිතින් බාර ගන්නවා. ඒකයි චන්ද්‍රාග විනේ පීඨා චන්ද්‍රාග ප්‍රහාණය කිරීම. ඒ අනුව නිස්සරණයට පත් වෙනවා. නිස්සරණම් කියන්නේ අර චර බව නවත්වනවා. පෘථග්ජන පුද්ගලයෝ නිස්සරණයට පත් වෙන්නේ චර බව. අර මනිනවා. ප්‍රිය දේට ඇලෙනවා, අප්‍රිය දේට ගැටෙනවා, ප්‍රියාප්‍රියතර නිතරම මනිනවා. සංචේතනා පවත්වනවා. ඒක තමයි චන්ද්‍රාගයේ විනේහි නොපීඩා චන්ද්‍රාග ප්‍රහාණය නොකර පිනවා පිනවා විඳවා විඳවා මන මන පෘථග්ජන පුද්ගලයා අමාරුවේ වැටෙනවා, අපහසුවට යනවා. රාගය ද්වේෂය මෝහය තුනම හිතේ උපදවා ගන්න. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත්තොත් මේ මෙතෙන්දි තියෙන වචන කීපයක් තේරුම් ගන්න ඕන. නිරෝධ කරනවා කියන්නේ නැති කරනවා නෙමෙයි. මෙතෙන්දි මේ ආහාර නොගෙන ඉන්නවා නෙමෙයි, ඇහැ කන නාසය දිවකය මන පාවිච්චි නොකර ඉන්නවා නෙමෙයි මේ නිරෝධ කරනවා කියන්නේ. දැන් ඔය අද සම්මතයෙන් භාවනා මධ්‍යස්ථානවල ඇහැ නිරෝධ කළ යුතුයි, කන නිරෝධ ඒව කරන්න බෑ. ඒක බොරු කතාවක්. ඒක නෙමෙයි නිරෝධ කළ යුත්තේ. අර සංචේතනා පැවැත්වීම, අර පිනවා පිනවා මැන මැන විඳවා විඳවා කටයුතු කිරීම, අර වේදනාසු වේදනානුපස්සනාවේදී තේරුම් ගත්තනේ. ඒ අනුවයි ආමිෂ සුවයක්, ආමිෂ දුක්ඛයක්, ආමිෂ දුක්ඛම අසුක කෙනෙක්ගේ හිතේ උපදින්නේ. ඉතින් ඒක නිසා ඒ දෙකම තේරුම් ගන්න නම් මේ අනිච්ඡන් දුක්ඛන් අනත්තන්, එහෙම නැත්නම් අනිච්ඡන් දුක්ඛන් විපරිණාම ධම්මං යමෙක් ගැඹුරින් තේරුම් ගත යුතුයි. තේරුම් ගත්ත තරමටයි චන්ද්‍රාග විනේහි පිහිටා චන්ද්‍රාග ප්‍රහාණය කරන්න පහසුවෙන්ම ලේසියෙන්ම අනිසිතෝච විහරති නච්ච කිංචි ලෝකේ උපාදීයති තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ බුදුහාමුදුරුවෝ මේ කරුණු හට විග්‍රහ කරලා ඊළඟට ඊට ඉදිරියට යනවා. ඉදිරි පියවරකට යෙහි කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මණාව. සමනාවා බ්‍රාහ්මණාවා කියන්නේ මේ කරුණු අවබෝධ කරගත්ත, මග විවෘත කරගත්ත, හේතුඵල ධර්මයට බහගලපා ණය විනයට සසඳා බලන්න පුළුවන් කෙනෙකුට බුදුහාමුදුරුවෝ නම් කළා සමනාවා බ්‍රාහ්මණාව. එවං රූපං අභිඤ්ඤය්‍ය. දැන් ඉස්සෙල්ලා එවං රූපං පජානාති. දැන් ඒ පජානාති කියන තත්වයෙන් ඉස්සරහට ඇවිල්ලා ගැඹුරෙන්, ඊට වඩා ගැඹුරින් ඒ ගැන බලන්න පුළුවන්, දකින්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. ඒ අනුව එවන් රූපං අභිඤ්ඤය්‍ය, එවන් රූප සමුදයං අභිඤ්ඤය්‍ය, එවන් රූප නිරෝධං අභිඤ්ඤය්‍ය, එවන් රූප නිරෝධගාමිනී පටිපදං අභිඤ්ඤය්‍ය, එවන් රූපස්ස ආස්වාදං අභිඤ්ඤය්‍ය, එවන් රූපස්ස ආදීනවං අභිඤ්ඤය්‍ය, එවන් රූපස්ස නිස්සරණං අභිඤ්ඤාය, රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නාතේ සුප්පටිපන්නා. බුද්ධානුස්සතිය නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිසග්ගාය වෙනුවට පටිපන්නාතේ සුප්පටිපන්න. දැන් මෙතන හොඳට බලන්න මරණානුස්සතිය තියෙන්නේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. මරණානුස්සතිය දිගින් දිගටම වඩනකොට අර නිච්ච සුඛාත්ථ හිතෙන් ඉවත් වෙනකොට අර ආස්වාදයේ චන්ද්‍රාග විනේහි පිහිටා චන්ද්‍රාග ප්‍රහාණය කළාම අර අභිඥාය කියන තත්ත්වයටපත් වෙනවා. ගැඹුරින් මේක ඇත්ත යථාකාරී තථාවාදී ලෙස දකිනවා. ඒ අනුව අභිඥාය රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිසග්ගාය කියන එකට තමයි පටිපන්නා තේසු පටිපන්න. සුප්පටිපන්නාති ඉමස්මින් ධම්ම විනයේ ගාදන්ති. දැන් ධම්ම විනයේ ගාදන්ති කියන්නේ හේතුඵල ධර්මයට බහා, සූත්‍රයට ධර්මයට බහා ගලපා වැඩීම ධම්ම, ණය විනයට ගලපා සසඳා බැලීම විනයෙහි පිහිටීම. ඒ නිසා ඒ පුද්ගලයා දන්නවා හේතුඵල ධර්මයට බහා ගලපා බලා ණය විනයට සසඳා බලා සියලු කටයුතු කරන්න අර රූප වේදනා සංඥා සංකාර විඥාන සියලු දේ චන්ද්‍රාග විනේ පිහිටා චන්ද්‍රාග ප්‍රහාණය කරන්න. ඒ අනුව එහෙම කරන ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඒචකෝ කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මණාවා එවන් රූපං අභිඥාය, එවන් රූප සමුදයං අභිඥාය, එවන් රූප නිරෝධං අභිඥාය, එවන් රූප නිරෝධගාමිනීම් පටිපදං අභිඥාය, එවන් රූපස්ස ආස්වාදං අභිඥාය, එවන් රූපස්ස ආදීනවං අභිඥාය, එවන් රූපස්ස නිස්සරණං අභිඥාය, රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය අනුපාදා විමුත්තාතේ සුවිමුත්තා, යේ සුවිමුත්තාතේ කේවලිනෝ, යේ කේවලිනෝ වට්ටං තේසං නත්ති පඤ්ඤා පනාය. වට්ටං තේසං නත්ති, රාග වටය, ද්වේෂ වටය, මෝහ වටය හිත තුල සකස් වෙන්නේ නැහැ. අර වට්ට විවට්ට වෙනම. ඒ අනුව විඤ්ඤාපනාය වූ පුද්ගලයා පඤ්ඤාපනාය වෙනවා. අරහත් තත්වයට පත්වීමයි පඤ්ඤාපනාය. ඉතින් ඒක නිසා මේ ක්‍රියාවලිය, මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පඤ්චස්කන්ධය පරිහරණය කරනවා. ඇහැ කන නාසය දිවකය මනහයම පරිහරණය කරන්න ඕන මිනිහෙක් වුණා. බුදු කෙනෙක් වුණත් අරහතුන් වහන්සේ කෙනෙක් වුණත්. නමුත් පෘථග්ජන පුද්ගලයා මේක පරිහරණය කරන්නේ උපාදානය කරගෙන. උපාදානය කරගන්නේ ආස්වාදයක් විඳින්න. ආස්වාදයක් විඳින හැම අවස්ථාවකම ආදීනව උරුම වෙනවා, දුක උරුම වෙනවා, අනාත වෙනවා, අතරමං වෙනවා, අපහසුවට පත් වෙනවා, දුකට පත් වෙනවා. ඉතින් ඒක නිසා මේක මේ දුකට පත් වීම වැළකෙන්න නම් අපි මේ ඇහැ කන නාසය දිවකය මන පාවිච්චි කිරීම නවත්තලා හරියන්න ඇහැ නිරෝධ කරන්න, කන නිරෝධ කරන්න, නාසය නිරෝධ කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා නෑ. නමුත් ආද භාවනා මධ්‍යස්ථානවල ඇහැ නිරෝධ කරන්න ඕන, කන නිරෝධ. ඒවා මේ වැරදි දේවල් මිසක් බුද්ධ භාවිතය, බුද්ධ දේශනාව නෙමෙයි. නිරෝධ කරන්න ඕන මොකද්ද? අර සමුදය, අර ආහාර සමුදයෝ රූප සමුදය. නිරෝධ කරන්න ඕන එක තමන්ගේ හිතේ මේ රෝධ ගැහීම. මේ ඇහෙන් රූපයක් දැක්කහම එදිගේ රෝධ ගන්නවා, සංචේතන පවත්වන. එකට ඇල්ලිනකම් අල්ල ගන්නකම් තණ්හා. කනින් ශබ්දයක් ඇහුවාමත් එහෙමයි. නාසයට දිවට කායට මනට හයටම අරමුණක් ආරම්මණයක් ආවහම ඒක යම් සුවයක් ආස්වාදයක් සොම්නසක් ගින්දිනවනම් ඒක නැවත නැවතත් ලබා ගන්නා අවස්ථාවතෙක් පෘථග්ජන පුද්ගලයා සංචේතනා පවත්වලා හිතෙන් රවුම් ගහලා අර ආස්වාදයක් ලැබීමේ උපරිම කැමැත්තෙන් ආසාවෙන් කටයුතු කර. ඒක නැමැත්වීම තමයි චන්ද්‍රාග විනය, චන්ද්‍රාග ප්‍රහාණය. එහෙනම් මේ බුදුහාමුදුරුවෝ මේ ඇහැ පාවිච්චි කිරීම නැවැත්වේ නැහැ, කන පාවිච්චි කිරීම, නාසය දිවකය මන ඒවා පාවිච්චි කරන්න ඕන. ඒ වගේම මේ සතර මහා භූතවල ඒ ඇහැට එන රූප, කනට එන ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට මේවා අයින් කරන්න කිව්වේ නැහැ. කිව්වේ මේ ඇහෙන් රූපයක් දැක්කහම ඒකට අන්තවාදීව ඇලුනොත්, අන්තවාදීව ගැටුනොත්, අන්තවාදීව මැන්නොත්, පිනවා පිනවා බිඳවා බිඳවා මැන මැන කටයුතු කළොත් අන්න ඒ පුද්ගලයා අර සමුදය නිරෝධ කරන්න නොදන්නා පෘථග්ජන අසුතවත් පුද්ගලයා. මේකයි තේරුම් ගත යුත්තේ. මේක තේරුම් අරගෙන මේ අපේ හිතෙනුයි මේ රෝධ ගන්න, සංචේතනා පවත්වන්න, සංකාර කරන්න, සමුදය බිහි කරගන්න, සම්බන්ධතාවයක් ඇති කරගන්න, විඥාන ශක්තියක් උපදවාගන්නේ, කර්ම බීජ සකස් කරගන්නේ, මේ ජීවිත නැවත නැවත යායන් තණ්හා පෝනෝ භවිකා තත්‍ර තත්‍රාභිනන්දිනී කාම තණ්හා භව තණ්හා විභව තණ්හා සියල්ල පුද්ගලයා උත්පාදනය කරගන්නේ, සමුදය කරගන්නේ මේ වැරදි පාරක සංචේතනා පැවැත්වීමෙනුයි. මේක බුදුහාමුදුරුව පැහැදිලිව කිව්වා. මේක කිව්වහම මේක තියෙන්නේ අර චතු අරිය සත්‍ය රූපං පජානාති රූප සමුදයං පජානාති රූප වේදනං රූප නිරෝධං පජානාති නිරෝධගාමිනී ප්‍රතිපදං පජානාති. තේරුම් ගන්න ඕන ඒක බොහොම සරල දෙයක්. ඊට පස්සේ අනිච්ච දුක්ඛ අනාත්ත අනුපස්සනා කරලා නිබ්බිදාය විරාගය නිරෝධය පටිනිස්සංගා නැවත අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ සියලුම සූත්‍රවල මෙතෙක් අපි අද වෙනකන් සාකච්ඡා කළ සූත්‍ර ධර්ම 12ම තිබිච්ච එකත් මේකත් එකයි දෙකක් නෙමෙයි. මේක තේරුම් ගන්න ඕන. මෙතන අනිච්ච දුක්ඛ අනාත්ත නිබ්බිදා විරාගය නිරෝධය පටිනි නිසග්ග වෙන ආකාරයකට වෙන ස්වරූපයෙන් වෙන වචනවලින් බුදුහාමුදුරුව ඉදිරිපත් කළ තියෙනවා. මේ කෙලෙස් මුල් තුන මේ පියවරහතෙන් උදුරදම්. මෙතනක් තියෙන්නේ හතයි, එතනක් තියෙන්නේ හතයි. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. දැන් එතන හත අපි මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ හත හොඳට තේරුම් ගන්න ඕන. මොකද්ද? අනිත්‍යානුපස්සී විහෙරති නිත්‍ය සංඥා පජහති, දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති, අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති නිබ්බිදානුපස්සී විහෙරති නන්දිම් පජහති විරාගානුපස්සී විහෙරති රාගම් පජහති නිරෝධානුපස්සී විහෙරති සමුදයම් පජහති පටිනිස්සග්ගානුපස්සී විහෙරති සබ්බූපති පජහති හතමයි. මෙතනත් සබ්බූපති පජා මෙතනත් ඒ හතමයි වෙන වචනවලින් වෙන පදවලින් වෙන අකුරු පදවැල්වලින් බුදුහාමුදුරුව අලුත් ක්‍රමයකට වෙන ක්‍රමයකට විග්‍රහ කරලා මේ කෙලෙස් මුල් තුන උදුරන පියවරක් හැටියට සත්ත උට්ටාන කුසලු හැටියට ඉදිරිපත් කළේ. මේ වගේම දැන් අපි රූපං ගැන විග්‍රහ කළේ ඒ ආකාරයටම වේදනාං ගැනත් විග්‍රහ කරලා තියෙනවා. මේක එච්චර ලොකුවට විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ, අර ආකාරයටමයි. නමුත් මෙතෙන්දි පොඩි වෙනසක් තියෙනවා. අර ආහාර සමුදයෝ රූප සමුදයෝ, ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. නමුත් වේදනා සමුදය වෙන්නේ අර ආහාර හෝ රූප නිසා නෙමෙයි. වේදනා සමුදය වෙන්නේ චක්කු සම්පස්ස මනෝ චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාන සම්පස්ස දිවහා සම්පස්ස කාය සම්පස්ස සම්පස්ස සමුදයෝ වේදනා සමුදයෝ සම්පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ. සම්පස්ස කිව්වේ සංකීව රාගය ද්වේෂය මෝහය, පස්ස කිව්වේ ස්පර්ශය. අර රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඇහැට දකින රූපේ කනට අහන ශබ්දේ ස්පර්ශ වීම නිසායි. චක්කු සම්පස්ස කිව්වේ ඇහැට, සෝත සම්පස්ස කිව්වේ කනට, ගාන සම්පස්ස නාහයට, ජීවහා සම්පස්ස දිවට, කාය සම්පස්ස මනෝ සම්පස්ස හය. සම්පස්ස සමුදයා වේදනා සමුදයෝ, සම්පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ. අයමේව අරි අට්ටංගිකෝ මක්ගෝ වේදනා නිරෝධගාමිනි පටිපදං සේයතිදං. ඒක විග්‍රහ කළා. ඒ වගේමයි අර වේදනා වේදනා හැටියට දැනගන්න ඕන. වේදනා සමුදය වෙන හැටි මේ විග්‍රහ කළා. වේදනා නිරෝධ වෙන හැටි කරන හැටිත් මෙතන කිව්වා. වේදනා නිරෝධගාමිනි මාර්ගයේ ඒ වගේම වේදනාව ආස්වාද ආදීනව නිස්සරණ තුනම තේරුම් ගත්තාම මේකේ අර රූප වගේමයි, රූප විග්‍රහ කර වගේමයි වේදනා සමුදයෝ නිබ්බාණං කියපු එක. ඊළඟට සංඥා. දැන් සංඥාව ඊට වඩා පොඩි වෙනසක් තියෙනවා. කතමාච භික්කවේ සංඥා. සංඥා දැන් අර චක්කු සම්පස්ස සෝත සම්පස්ස වගේ අධ්‍යාත්මික ආයතන හය තමයි චක්කු සෝත ගාන ජීවහා. මෙතන තියෙන්නේ සංඥා බාහිරින් අපි ඇහෙට දකින රූපේ, රූප සංඥා, කනට ඇෙන ශබ්ද සංඥා, නාසයට එන ගන්ධ සුවඳ සංඥා, දිවට එන රස සංඥා, ඒවා බාහිරයි. කයට එන පොට්ටබ්බ, මනසට එන ධම්ම, ඒවා බාහිරයි. ඒ බාහිර පස්ස සමුදයෝ සංඥා සමුදයෝ, ඒ බාහිර පස්ස නිරෝධෝ සංඥා නිරෝධෝ සංඥා නිරෝධ ගාමිනී පටිපදාව නැවත ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ඊළඟට සංඛාර. දැන් මෙතන සංඛාර ඊටත් වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. දැන් මෙතන තමයි ඊටාම පැහැදිලිව තේරුම් ගත යුතු දේ. කතමේච භික්කවේ සංඛාරා ජෛමේ භික්කවේ චේතනාකාය. අර සංචේතනා පැවැත්වීම, රෝධ ගැහීම, හිතෙන් චිත්ත වීති වැරඩියට පැවැත්වීම තමයි චේතනාකාය. රූප සංචේතනා, සද්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා. අපි ලස්සන රූපයක් දැක්කහම ඒ රූපය නැවත නැවතත් ඒ රූපය මෙනෙහි කරමින්, ඒ රූපය සිහිපත් කරමින් රූප සංචේතනා පවත්වනවා. අපි හොඳ ලස්සන ප්‍රියමනාප සින්දුවක් ඇහුවනම් ඒක නැවත නැවතත් සිහිපත් කරලා නැවත නැවතත් ඒක ඇසීමේ කැමැත්තෙන් සද්ද සංචේතනා එවැගේම යම් සුවඳක් අර ගන්ධ සංචේතනා ඒ වගේම යම් පහසක් පොට්ටම්බ සංචේතනා ඒ වගේම ධම්ම සංචේතනා මේ සංචේතනා පැවැත්වීම නිසයි සංකාර කරන්නේ සංකාර පැවැත්වීම නිසයි සංකත සකස් වෙන්නේ සංමුදය සකස් වෙන්නේ මේ සම්බන්ධතාවයක් ඇති වෙන්නේ මේ පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන්නේ ඒ නිසා මේක මේ සංකාර කියන එක තමයි ඊටාත්ම ගැඹුරින් තේරුම් ගත යුතු ඊළඟට විඥාන මේ දෙකේම එකතුවක් දැන් අර රූප සමුදය ආහාර සමුදය ඊළඟට වේදනා සංඥා සංකාර තුන අර සම්පස්ස සමුදය අර නාම රූප දෙකේම එකතුව විඥාන සමුදය නාම රූප නිරෝධෝ විඥාන නිරෝධෝ මේක මේක බොහොම සරල දෙයක් තේරුම් ගත්තට පස්සේ අර රූප වේදනා සංඥා සංඛාර හතරෙම එකතුව තමයි නාම රූප සමුදය නාම රූප නිරෝධෝ ඒ හතරෙම එකතුව නිසා ඉබේම සිද්ධ වෙනවා එහෙම නැත්නම් සංඛාර නිරෝධ කළොත් සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. එතනින් නාම රූප නිරෝධ වෙනවා. ඒ අනුව මේ කුණු මුල් තුන කෙලෙස් මුල් තුන ඉදිරිලා හිටෙන් අයින් වෙලා යනවා. හැබැයි මෙතන හැම පියවරකම කියලා තියෙනවා පළමු කොට පජානාති ඊට වඩා ගැඹුරෙන් අභිඤ්ඤේයං අභිඤ්ඤාත මේ අභිඤ්ඤේයං අභිඤ්ඤාතං කවුරුත් මාර්ගයේ අනුගමනය කරන අය නිවැරදිව තේරුම් ගන්න ඕනේ. ඒ ගැන පොඩ්ඩක් තව පොඩ්ඩක් පස්සේ කියනවා. කොහොමද පජානාති අභිඤ්ඤාතං අභිඤ්ඤේය කරගන්නේ කියන එක. ඒ අනුව මේ කරුණු පහ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පඤ්චස්කන්ධය විතරක්ම භාවනා කරලත් යම් කිසි කෙනෙකුට මේ පඤ්චස්කන්ධ උපාදානෙන් මිදින් නිදහස් වෙලා අර සියලු දේ රූප වේදනා සංඥා සංඛාර විඥාන නිරෝධ කරලා මගඵල ලබලා අර නිබ්බිදා විරාගා නිරෝධ පටිනිසග්ග කරගන්න මගඵල ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව අර වට තුන කපලා වට තුන රාග වටේ ද්වේෂ වටේ මෝහ වටේ තමයි තේ සංවට්ටම් වට තුනම සකස් කිරීම නවත්තලා විඥාණයෙන් ක්‍රියා කිරීමත් නවත්තලා ප්‍රඥාවෙන් ක්‍රියා කිරීම විතරක් ඉතුරු කරගන්න පුළුවන් ආර්ය තත්වයට පත්ුණහම ඒ අනුව ඒ පුද්ගලයා අර උත්තම පුරිසෝති උච්චති අරහත් තත්වයට පත්වෙන සුදුසුකම් ලැබූ අරහතුන් වහන්සේ කෙනෙක් බවටම පත්වෙනවා. ඒක තමයි මේ සත්ත උට්ටාන කුසල සූත්‍රයේ හරය. දැන් අපි මෙතෙක් වෙලා කිව්වේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පඤ්චස්කන්ධයට අදාළව කෙනෙක් කොහොමද මේ නිරෝධගාමිනී පටිපදාව මේ සමුදය නිරෝධ කිරීම මේ සංචේතනා නිරෝධ කිරීම සංඛාර නිරෝධ කිරීම මේ රූප නිරෝධ කිරීම කරන්නේ. ඒ වගේම බුදුහාමුදුරුව තවත් තුනක් ඊගාවට කියනවා ඒවංකෝ භික්කවේ භික්කු ත්‍රිවිධූප පරික්කේ හෝති. තවත් ත්‍රිවිධ තුන් ආකාරයක මේ ක්‍රියාකාරීත්වයම කරගෙන මගඵල ලබන්නට පුළුවන් කියලා කියනවා. පළවෙනි එක තමයි පළවෙනි එක තමයි ඉද බික්කු බික්කු ධාතුසෝ උපපරික්කති. අර පුක්කුසාත රජුරෝ අර පිදුරු මඩුවක ඉන්නකොට බුදුහාමුදුරුවෝ පැය දෙකක් විතර පුක්කුසාත රජුරුවන්ට දේශනා කළේ මෙච්ච ධාතු විභංග සූත්‍රය. මේ ධාතු විභංග සූත්‍රයේ තියෙන්නේ බික්කු ධාතුසෝ උපපරික්කති. එතනක් තියෙන හැබැයි ආපෝතේජෝ ආයෝ පඨවි නැවත රූප. නමුත් එතන අවකාශ විඥාන තව දෙකක් ධාතු හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන ධාතු සෝප පරික්කටි කියන්නේ නැවත අර නාම රූප දෙකමයි ආපෝතේජෝ ආයෝ පඨවි අවකාශ විඥාන. විඥානේ අවකාශ නාමය. ඒක නිසා එතන ධාතු සෝ උපපරික්කටි ඒ ආපෝතේජෝ වායෝ පඨවි අවකාශ විඥාන මේ ච ධාතු විභංගය ධාතු මනසිකාරයෙන් තේරුම් ගත්තත් මේ කුණු මුල් තුන කෙලෙස් මුල් තුන කෙනෙකුට උදුරා දාන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ආයතන සෝ උපපරික්කටි චක්කායතනය සෝතායතනය ගානායතනය ජීවායතනය කායතනේ මනායතනේ ආයතන හය අපි නිවැරදිව ඉන්ද්‍රයන් බවට පත් කරගන්න පුළුවන් වෙනවා. ආයතන සෝප පරික්කටි අර රෝධ ගහලා නැතුව නිරෝධ කරන්න පුළුවන් වුණානම් ඒ අනුව ආයතන සෝප පරික්කටි තේරුම් ගත්තත් කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. මේ බුද්ධ ශාසනයේ බොහෝනේ මේ ආයතන මේ ඉන්ද්‍රිය ධර්ම පූර්ණ කර ගැනීමෙන් නිවන් දැක්ක ආයතන සෝප පරික්කටි කරලා. ඒ වගේම තවත් එකක් තියෙනවා පටිච්ච සමුප්පාද සෝ උපපරික්කටි. පටිච්ච සමුප්පාද ක්‍රියාවලියේ ත්‍රිපරිවර්තයක් තියෙනවා. අවිද්‍යාම් මූල පටිච්ච සමුප්පාදය අවිද්‍යාම් මූල පටිච්ච සමුප්පාද හටියට දැනගන්න ඕන. කුසල මූල පටිච්ච සම්පාද විග්‍රහය කුණු මුල් තුන උදුරා දමන කුසල මූල පටිච්ච සම්පාද හැටියට දැනගන්න ඕන. අවිද්‍යා නිරෝධ කරන පටිච්ච සම්පාද ක්‍රියාවලිය අවිද්‍යා නිරෝධගාමිනී පටිච්ච සම්පාද හැටියට ත්‍රිපරිවර්තය තේරුම් ගත්තොත් ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා මේ ත්‍රිවිධූප පරික්කී හෝති. ඒ අනුව සත්තට්ඨාන කුසලෝ භික්කවේ භික්කු ත්‍රිවිධූප පරික්කී ඉමස්මින් ධම්ම විනේ කේවලි. හැම වෙලාවකම කවුරු කොහෙන් අවසාන වශයෙන් කිව්වත් ධම්ම විනේ කේවලි පුසිතවා උත්තම පුරුෂෝති උච්චති. සියලුම තැන්වලදී අවශ්‍ය වෙන්නේ ධම්ම විනේ ගාදන්ති. එහෙම නැත්නම් යෝ ධම්මෝ යෝ විනයෝ සෝභාසිතබ්බෝ එම නංගාතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ. කොහෙන් කිව්වත් හේතුඵල ධර්මයට සූත්‍රයට බහා ගලපා බැලීම ණය විනයට සසඳා බැලීම තමයි අවසාන වශයෙන් මොන පුද්ගලයෙක් හෝ කරන කියන හිතන සියලු දේ අර කෙලෙස් සිතකින් ඉවත් වෙලා කුසල ධර්මය පූර්ණය කරගන්න උපකාර වෙන්නේ ධම්ම විනේ ගාදන්ති ධම්ම විනේ කේවලි. එහෙම නැත්නම් ඒ ධම්මේ ඒ යෝ විනේ සෝභාසිතබ්බෝ තත්ත්වයට පත්වීම. එහෙම නැත්නම් සූත්‍රයට ධර්මයට බහාගලපා බලා ණය විනයට සසඳා බලන්න පුළුවන් නම් ඕනෑම කෙනෙකුට මේ සියලු කටයුතු තමන්ටම කරගන්න තේරුම් ගන්න දැනගන්න පුළුවන්කම තියෙනවා. මඟපල් ලබන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මෙතකින් අවසානයි මේ සත්තට්ඨාන කුසල සූත්‍රය. මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ තියෙනවා ඊටාම වැදගත් දෙයක් තේරුම් ගන්න. පළවෙනි එක පජානාති. පජානාති තත්වය තේරුම් ගත්ත කෙනෙකුටයි අභිඤ්ඤයං අභිඥානං තත්වය එක ගැඹුරින් දැනගන්න තේරුම් ගන්න ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. මේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං පිළිබඳව ත්‍රිපිටකයේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ තියෙනවා බොහොම ලොකු විස්තරයක්. ඒ අනුව මේ පොතේ 109 වෙනි පිටේ, ඔව් 109 වෙනි පිටේ ඉඳන් 143 වෙනි පිට දක්වාම මේක පිළිබඳව විග්‍රහයක් තියෙනවා. මම මේ විග්‍රහය ඔක්කොම විග්‍රහ කරන්න යන්නේ දැන් ප්‍රමාද වෙලා තියෙන නිසා පැයකුත් විනාඩි 10ක් ගිහිල්ලා. නමුත් මේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං හැම කෙනෙක්ම යම් තරමකට මග වඩන, මේ නිවන් මග සොයන කෙනෙක් තේරුම් ගත යුතුයි. දැන් බුදුහාමුදුරුවන්ගෙන් සේල බමුණ ඇහුවා, උඹ බුද්ධ වුණේ කොහොමද? ඔය බව උදුරා දැම්මේ මොන ආකාරයකටද කියලා සේල බමුණන් බුදුහාමුදුරුවෝගාවට ගිහිල්ලා ඇහුවා. ඔබට බුද්ධ කියන්නේ මොකද? ඔබ බව උදුරා දැම්මේ කොහොමද? ඔය රාග බව, ද්වේෂ බව, මෝහ බව. ඒ ගමන බුදුහාමුදුරුවෝ සේල බමුණට උත්තර දුන්නා මේ 109 වෙනි පිටේ මුලින්ම තියෙන ගාථාව. අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහීනං මේ තස්මා බුද්ධෝස්මීති බ්‍රාහ්මණ. බ්‍රාහ්මණය මම බුද්ධ වුණේ බව උදුරා දැම්මේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහීනං. භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහීනං කියන්නේ නැවත මොකද්ද? ආනපාන සති සමාධි. එතකොට මේ අර සත්තාට්ඨාන කුසල සූත්‍රයේ තියෙන්නේ මේ ආනපාන සති සමාධියමයි නැවත. ඉතින් ඒක තේරුම් ගත්තොත් ඒක හරි. හැබැයි අර පෘථග්ජන පුද්ගලයෙක් අඩු ගානේ පජානාති දන්නෙත් නැහැ, අභිඤ්ඤයං අභිඤ්ඤාතං දන්නෙත් නැහැ. නමුත් මේක ආනපාන සති සමාධිය නිවැරදිව කරගෙන යනකොට අස්සපස්ස ඒ පුද්ගලයාට අර දහම් ඇස පැහැදිලා ඥානං උදපාදි පඤ්ඤා උදපාදි වුණාම අර චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය වෙනවා. චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය. ඒ අභිඤ්ඤාය ඉබේම ලැබෙනවා. ඒ ලැබුණාම භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහීන ආනපාන සති සමාධිය නිවනට උපකාර වන ආකාරයට බව උදුරා දමන්නට රාග බව, ද්වේෂ බව, මෝහ බව ඉතින් උදුරා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මෙතන තියෙනවා ඊළඟට 3 වෙනි ඡේදයේ ඉනම් මම බොහොම ටිකක් කෙටියෙන් කියන්නේ මේක තේරුම් ගන්න පුළුවන්. මේ විග්‍රහය තියෙන්නේ ත්‍රිපිටකයේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ. සබ්බං භික්කවේ අභිඤ්ඤයං කිංච භික්කවේ සබ්බං අභිඤ්ඤයං. අභිඤ්ඤය කියන්නේ ගැඹුරෙන් දැනගත යුතු, තේරුම් ගත යුතු, තමා තුළ ඇතිවන ක්‍රියාත්මක වන දේවල් පිළිබඳව තමා විසින් තමා තුළින් ගැඹුරින් තේරුම් ගැනීමයි. එමිසක් බාහිර ලෝකෙ මෙතන තේරුම් ගන්න දෙයක් නැහැ. මේ 3 වෙනි කෙදී ඉඳන් 143 වෙනි පේඩිය දක්වාම තියෙන්නේ සියලුම දේ තමා තුළින් තමා විසින් තේරුම් ගත යුතු දේ. මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ ක්‍රියාත්මක වන තියෙන පවතින කරන්න පුළුවන් දේවල් මිසක වෙන කිසිම දෙයක් මේ දහස් පේඩි 1000ක් විතර තියෙනවා. මේ පේලි 1000ෙම විග්‍රහ කරලා විස්තර කරලා තියෙන්නේ ඔය බම්බයක් පමණ වූ ශරීර කූඩුව තුල තුන් ලෝකයේ තුල, තුන් ලෝකයේම තියෙන්නේ ඔතන, ඒ තුල ක්‍රියාත්මක වන, ඒ තුලින් දැනගත යුතු දේවල්. පළමු කොටම බුදුහාමුදුරුවෝ කියනවා චක්කුං වික්කවේ අභිඤ්ඤය රූප අභිඤ්ඤය චක්කු විඥානං අභිඤ්ඤය චක්කු සම්පස්සෝ අභිඤ්ඤය යම්පි දන් චක්කු සම්පස්ස පත්‍යා උපජ්ජති වේදිතං සුඛං දුක්ඛං අදුක්ඛම සුඛං තම්පි අභිඤ්ඤය. ඒ වගේම සෝතං ගහනං ජීවා කාය මනෝ හයම කියලා තිනවා. ඊළඟට දිගටම කියනවා ඒ හය කියලා රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධය තමා තුල තියෙන එකත් අභිඤ්ඤය. ඊට පස්සේ චක්කු සෝත ගාන ජීවා කාය මනෝ හය ආයසරයක් කියනවා. දැන් මෙතන හොඳට තේරුම් ගන්න ඕන, මෙතන කියනවා චක්කුං චක්කු නොවේ, චක්කු විඥානං චක්කු නොවේ, චක්කායතනං චක්කු නොවේ, චක්කු ඉන්ද්‍රියං චක්කු නොවේ, චක්කු සම්පස්ස චක්කු නොවේ. දැන් තමන්ගේ මේ ඇහැම චක්කු හැටියට ක්‍රියාත්මක වෙනවා, චක්කුංච හැටියට චක්කුංච පටිච්ච වෙනවා, චක්කායතනය හැටියට ක්‍රියාත්මක වෙනවා, ඥානය මතු වුණාට පස්සේ චක්කු ඉන්ද්‍රිය හැටියට ක්‍රියාත්මක වෙනවා, චක්කු විඥානය උපදිනවා, චක්කු සම්පස්ස උපදවනවා, චක්කු වේදනා සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං උපදවනවා. එනිසා එකම ඇහැ චක්කු චක්කුංච චක්කායතනං චක්කු ඉන්ද්‍රිය චක්කු විඥානය චක්කු සම්පස්ස චක්කු වේදනා මේ සියලු ආකාරයෙන් ඔය ඇහැ ක්‍රියාත්මක වෙනවා. තමන් එවගමයි කන සෝත, එවගමයි ගාන, එවගමයි ජීවා, එවගමයි කාය, එවගමයි මන. මේ හයම එක එක වෙලාවෙදි එක එක ආකාරයට ක්‍රියාත්මක වන හයක්. මේ චක්කු සෝත ගාන ජීවා කාය මනෝ. ඉතින් මේක නිවැරදිව තමා තුළින් තේරුම් ගත්තොත් දැන් මේ වෙලාවේ මගේ හිතේ ක්‍රියාත්මක වෙන්නේ චක්කායතනයද චක්කු ඉන්ද්‍රියද, මනායතනයද මනින්ද්‍රියද, මේ වෙලාවේ චක්කුංච පටිච්ච වෙනවද, එහෙම නැත්නම් චක්කු ඉන්ද්‍රිය හැටියට පටිච්ච නොවෙනවද. මේ සියලු දේ තමා තුළින් තමා විසින් දැනගන්න ඕන. ඒ දැනගත්තොත් ඒ පුද්ගලයා මාර්ගය දන්නා, මාර්ගයේ යන අභිඤ්ඤයං අභිඤ්ඤාතම් පුද්ගලයෙක්. අර මහතබ්බිය යුතු දේ පහතබ්බංච පහිනං භාවේතබ්බංච භාවිතං. ඒ පහතබ්බංච පහිනං භාවේතබ්බංච භාවිතං ආනපාන සති සමාධිය යුගනද්ද හැටියට කරගන්න පුළුවන් වෙන්නේ නිවැරදිව මඟඵල ලබන්න මේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං නිවැරදිව තමා තුළින් තමා විසින් දැකගත්තොත්. ඉතින් ඒක නිසා මේකේ මේ දිගටෝම තියෙන්නේ 143 වෙනි පිට දක්වා ඔක්කොම අභිඤ්ඤයං අභිඤ්ඤාතං වෙන කාගෙවත් කොහෙවත් දෙයක් පිළිබඳව නෙමේ. මේ තමන්ගේ බඹයක් සම්පමණ වූ ශරීරය කූඩුව තුළ ක්‍රියාත්මක වන දේවල් පිළිබඳව පමණයි. තව ඒක නිසා මේක කියවලා බලන්න. තවත් මං එක කාරණයක් පිළිබඳව මේ අභිඤ්ඤයං අභිඤ්ඤාතෙන් කියන එකේ කියනවා. මේක මේ ක්‍රියා කියන කියා දෙන දේ තමයි ටිකක් වැදගත් දේ. මේක තියෙනවා 115 වෙනි පිටේ ඉන්ද්‍රිය විග්‍රහ කරලා. 115 වෙනි පිටේ අර දෙවැනි ඡේදයේ තියෙනවා මේ තමන්ගෙම ඇහැ චක්කු ඉන්ද්‍රිය හැටියට ක්‍රියාත්මක වෙනවා. සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය, ඉන්ද්‍රිය හයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. අර නිවැරදිව ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කරන කොට මනින්ද්‍රිය මතු වුණහම ඒ පුද්ගලයා තුළ තවත් ජීවිතේන්ද්‍රිය, ඉට්ටීන්ද්‍රිය, පුරිසින්ද්‍රිය, සුඛින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, සෝමනස්ස ඉන්ද්‍රිය, දෝමනස්ස ඉන්ද්‍රිය, උපේක්ඛා ඉන්ද්‍රිය මතු වෙනවා. පූර්ණ වෙනවා නෙමෙයි මතු වෙනවා. උපේක්ඛා ඉන්ද්‍රිය මතු වුණහම ඒ පුද්ගලයා තුළ නිවනට උපකාර වන අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල දේශනා කර වදාළ සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය මතු වෙනවා. එතකොට මේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය හය ක්‍රියාත්මක වෙනකොට උපේක්ඛා ඉන්ද්‍රිය මතු වෙනවා. උපේක්ඛා ඉන්ද්‍රිය මතු වුණාම තමයි අර සද්දස්ස කුල පුත්තස්ස වෙන්නේ. සද්දින්ද්‍රිය මතු වෙන්නේ සද්ධා බල පූර්ණ වෙන්නේ. විරිය ඉන්ද්‍රිය මතු වෙන්නේ විරිය බල හතර පූර්ණේ වෙන්නේ. සති ඉන්ද්‍රිය මතු වෙන්නේ සතර සතිපට්ඨාන සතර බල පූර්ණ වෙන්නේ. සමාධි ඉන්ද්‍රිය මතු වෙන්නේ සතර ආර්ය සමාධි පූර්ණ වෙන්නේ. පඤ්ඤා ඉන්ද්‍රිය මතු වෙන්නේ පඤ්ඤා ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ චතු අරිය සත්‍ය පූර්ණ වෙන්නේ. එහෙම පඤ්ඤා ඉන්ද්‍රිය මතු වුණාම මේක ක්‍රමානුකූලව අනුපූරකව සිද්ධ වෙනවා. ඊළඟට ඒ පුද්ගලයා තුළ පඤ්ඤා ඉන්ද්‍රිය මතු වුණාම තවත් ඉන්ද්‍රිය තුනක් තමා තුළම යටපත් වෙලා තිබුණු මේ මගඵල ලබන්නට උපකාරක බලවත් ඉන්ද්‍රිය තුනක් අනඤ්ඤාතාඤ්ඤසාමීති ඉන්ද්‍රිය, අඤ්ඤේන්ද්‍රිය, අඤ්ඤතාවී ඉන්ද්‍රිය. දැන් අර පස්වක මහණුන්ට මේ බුදුහාමුදුරුව මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කළාම මේ මඤ්ඤතාවයෙන් කටයුතු කළ මඤ්ඤා කොණ්ඩඤ්ඤයට සෝතාපට්ටි ඵලයට පත් වෙනකොට මෙන්න මේ අඤ්ඤතාවීන්ද්‍රිය මතුවීමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤය බවට පත් වුණා කියලා තියෙන්නේ. හැම කෙනෙකුටම අර පඤ්ඤා ඉන්ද්‍රිය මතු වුණාට පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාම ඒක බොහොම සරල දෙයක්. චතුරාර්ය සත්‍ය කියන්නේ රූපං පජානාති, රූප සමුදයං පජානාති, රූප නිරෝධං පජානාති, රූප නිරෝධගාමිනීං පටිපදං පජානාති, දුක්ඛං පජානාති, දුක්ඛ සමුදයං පජානාති, දුක්ඛ නිරෝධං පජානාති, දුක්ඛ නිරෝධගාමිනීං පටිපදං පජානාති. ඒක බොහොම සරල දෙයක්. ඒක තේරුම් ගත්තාම අඤ්ඤතාවීන්ද්‍රිය මතු වෙනවා. මගඵලයක් ලබන සියලු දෙනාට ඒ මගඵල ලබන්නේ මෙන්න මේ අඤ්ඤතාවීන්ද්‍රිය පූර්ණය වෙලා. සෝතාපට්ටි ඵලයට පත් වෙනකොට කොටත් අඤ්ඤතාවීන්ද්‍රිය පූර්ණ වෙනවා. සකදාගාමි, අනාගාමි, අරිහත් ඵලයට පත් වෙනකොටත් පුද්ගලයා ගාව තියෙන අඤ්ඤතාවීන්ද්‍රිය සතර වරක්ම පූර්ණ වශයෙන් ඉන්ද්‍රිය ධර්ම හැටියට ක්‍රියාත්මක වෙලා මගඵල ලබනවා. ඉතින් ඒක නිසා මේ සියලු ඉන්ද්‍රිය ඔබ සමගාව යටපත් වෙලා තියෙනවා. දැන් ඔබ සම පෘථග්ජන පුද්ගලයෙක් හැටියට ක්‍රියා කරනවා නම් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ප්‍රිය දේට ඇලීමෙන්, අප්‍රිය දේට ගැටීමෙන්, ප්‍රියාප්‍රියතර වැරදිසේ මැනීමෙන්, අර සංචේතනා පැවැත්වීමෙන්, සංකාර කිරීමෙන්, සමුදි බී කර ගැනීමෙන් ඔබ ගාව මේ එක ඉන්ද්‍රියක්වත් නැහැ. ඔබ ගාව තියෙන්නේ චක්කායතනෙ, සෝතායතනෙ, ගානායතනෙ, ජීවායතනෙ, කායායතනෙ, මනායතනෙ. කවුද යටපත් කරගත්තේ? තමන්. වෙන කවුරුවත් යටපත් කළේ නැහැ. අම්මා තාත්තවත්, දෙවියවත්, බ්‍රහ්මයවත්, ඊශ්වරයවත්, විශ්වකර්මයක්වත් නෙමෙයි. ඔය දැන් චක්කා ඇතන සෝට ඇතන ගායන ඇතන ජීවා ඇතන ආයතන ගන්න හ ගැන ගුණු එකතු කරගන්න හයක් හැටියට ඔය ඇහැකන්න නාසය දිවකාය මන ආයතන හැටියට හයක් හැටියට ක්‍රියාත්මක වෙන. ඔය ආයතන ඉන්ද්‍රියන් හැටියට මතු කරගන්න පුළුවන් වෙන්නේ නිවැරදිව ආනපාන සති සමාධිය හරියටම හේතු බල ධර්මයට බහගල පාබලා නයවිනියට සත්නදා බලා ආනපාන සති සමාධී ක්‍රියාත්ම කරනවන දවසේ කරන කියන ඕනම වැඩක් කරන්න පුළුවන්, ඕන රාජ්‍යකාරයක් කරන්න පුළුවන්, ඕන ඉරියවක ඕන පරමාර්ථයක් ඇතුව ඕන ධර්මතාවයක් තුළ ක්‍රියාත්මක වෙන්න පුළුවන්, රාජකාරිය කරන්න පුළුවන්, වාහනීලවන්න පුළුවන්, කන්න බොන්නේ අන්න එන්න නාන්න මේ සියලු දේ කරන්න පුළුවන්. හැබැයි හේතුඵල ධර්මයට බහගලපා බලා හේතුව වැරදි නම් ඵලය වැරදි බව දැනගෙන හේතුව වෙනස් කරලා ඒක නිවැරදි ආකාරයට කරන්න ඕන. ණය වෙනවා නම් ණය මිදී නිදහස් කළා ණයෙන් වෙන් වෙන විනයට පිහිටා කටයුතු කරන්න ඕන. ඒක තමන් දැනගත්තොත් කරන්න පුළුවන්, දැන නොගත්තොත් ප්‍රිය දේට ඇලෙනවා අප්‍රිය දේට ගැටෙනවා ණය වෙනවා සංසාර ගමන දිගින් දිගටම යනවා. දැන් 9:27ක් විතර වෙලා තියෙනවා. තව පැයකුත් විනාඩි 15ක් තියෙනවා. මොනහරි ප්‍රශ්නයක් ඕන කෙනෙකුට, ඕනම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන කෙනෙකුට අහන්න පුළුවන්කම තියෙනවා. දැන් දවස් 6ක්ම මේ අද වෙනකොට අවසාන දවසේ හිට උදේ තව ප්‍රශ්න අහන්න තියෙන්නේ. දැන් උදේ පැයකුත් විනාඩි 15කුත් අද හවස පැය දෙකක් විතර කාලයකුත් හෙට උදේ පැය එකහමාරක් විතර කාලයකුත් විතරයි. ඉතින් ඒක නිසා මං හිතන්නේ දැන් පහුගිය දවස් 5 තුල ප්‍රශ්න 1000ක් විතර අහන්න ඇති. ඒ සියල්ලම රෙකෝඩ් කරගෙන තියෙනවා ප්‍රශ්නත් උත්තරත්. නැවත අපි පුළුවන් වුණොත් CD ටටියක් හැම කෙනෙකුටම දෙනවා. තම තමන් ඒ ප්‍රශ්න නැවත නැවතත් අහලා තේරුම් ගන්න අවශ්‍යයි.
අවසරයි අරහතුන් වහන්සේ. තත්තාරෝත මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. මෙහි මහා භූත හතර පඨවි ආපෝ තේජෝ වායෝ කියන උපාදාන හතරද?
ඔව්. චතුන්නංච උපාදාය රූපං ඌ ගමම්ම තව දෙකක් ක්‍රියාත්මක වෙලා ධාතු වෙනවා. තව දෙකක් මොකද්ද? උපාදානීය කරගන්න තව දෙකක් අවශ්‍යයි. මොකද්ද? අවකාශයයි විඥාන. නැත්නම් අපිට මේ gadol කැටයක් ගයක් හදන්න පුළුවන්ද? ආපෝ තේජෝ වායෝ පඨවි පස් වතුර උෂ්ණත්වය වාතයේ තිබුණාට අපිට පුළුවන්ද gadol කැටයක් හදන්න? කවුද දැන් මෙතෙන්දී ආපෝ තේජෝ වායෝ පඨවි හතර සමාන මේ විශ්වයේ තියෙන සියලු තැන්වල සියලු දේවල සියලු මනුස්සයන්ගේ සියලු සත්වයන්ගේ අපිට නොපෙනෙන භූත පෙරේත දෙවි දේවතා සියලු අයගේ තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර. දැන් අපි මෙතන ගණාඩියක් ගන්නවා වාතය. මොනවද තියෙන්නේ? ආපෝ තේජෝ වායෝ පටවි හතරම තියෙනවා. දැන් අපි මෙහෙම කළාම මේ යන්නේ මොකද උලඟ? ආපෝ තේජෝ වායෝ පටවි හතර තියෙන නිසා. අපි වතුර බොනවා. මොනවද බොන්නේ? ආපෝ ඒක උපාදානය කරන. අපි බොන්න ඕන. අවකාශයක් තියෙන්න ඕන ඇතුලේ බොන්න. නැත්නම් බෑනේ. ඇතුලට ගන්න පුළුවන් ද අවකාශයක් නැන්ද? බෑ. විඥාණයෙන් අපි හත මෙහෙම කරලා වතුර වක්‍ර ගන්නු. එතකොට උපාදාය රූපං වෙන්න විඥාණයත් විශේෂයෙන්ම අවකාශයත් අවශ්‍යයි. දැන් ආපෝ තේජෝ වායෝ පඨවි අවකාශ විඥාන ධාතු හයක් භූත හතර. ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර අර දෙක එකතු වුණාම එක උපාදාය රූප වෙනවා. ඒ හතර උපාදාය රූප වෙනවා. දැන් ආපෝ තේජෝ වායෝ පඨවි අවකාශ විඤ්ඤාණ හයක් තියෙනවනේ. මේකෙන් මේ හයෙන් වැදගත්ම අනිවාර්යයෙන්ම අවශ්‍යම දෙක මොකද්ද? අවකාශ කාටවත් හිතන්න බෑ. අවකාශයක් නැත්නම් අපිට එක හුස්ම පොදක් ඇතුළට ගන්න පුළුවන්ද? එක වතුර පොදක් කෑම පොදක් ගන්න පුළුවන්ද? අවකාශයක් නැත්නම් ලේ ක්‍රියාත් භ්‍රමණය වෙනවද, කරකැවෙනවද? වාතය භ්‍රමණය වෙනවද, කරකැවෙනවද? නෑ. ඒක නිසා අවකාශයක් නැත්නම් අපිට ගොඩනැගිල්ලක් හදන්න පුළුවන්ද? ගඩොල් කැටයක් හදන්න පුළුවන්ද? බෑ. දැන් මේක තමයි අර ච ධාතු විභංග සූත්‍රයේ පුකුසාත්ති රජුරන්ට කිව්වේ. ඉතින් ඒක නිසා දැන් මේක උපාදාය රූප හතරක් බවට උපාදානය කරගන්නේ අර ච ධාතු අවකාශ විඥාන දෙකත් එකතු කරගත්තා.
එහෙමයි. සද්දස්ස කුල පුත්තස්ස කියන වචනේ ගත්තම වචන තුනක් නේ හාමුදුරුවෝ. සද්දස්ස කුල පුත්තස්ස. එතකොට අස්ස තස්ස කියන එකත් එතන සඳහන් වෙනවා නේද?
ඔව්. එතන තියෙන සද්දස්ස අස්සපස්ස දෙකම තියෙනවා. කුල පුත්තස්ස. හැබැයි සද්දස්ස කුල පුත්තස්ස වෙන්නේ සද්දා ඉන්ද්‍රිය මතු වුණොත්. සද්දා ඉන්ද්‍රිය මතු වෙන්නේ හේතුඵල ධර්මයට බහගලපා බලා ණය විනයට සසඳා යමෙක් කටයුතු කරන්න දන්නවනම් අන්නේ පුද්ගලයා සද්දස්ස කුල පුත්තස්ස වෙනවා. සද්දෝ හෝති වෙනවා. සද්දා ඉන්ද්‍රිය වෙනවා. අර සද්දස්ස සද්බස්සානි වෙනවා. දැන් ත්‍රිපිටකයේ තියෙනවනේ සෝතාපට්ටි ඵලයට පත් උනේ සද්වස්සානි කියන. අවුරුදු හතේම නෙමෙයි, හතක් කිව්වනම් සයන්න අල්තයන්න තයන්න සත්ත කියන්නේ. මේක කිව්වේ මොකද්ද? සද්වස්සානි. සද් කියන්නේ මේ හේතුඵල ධර්මයට බහගලපා බලා ණය විනයට සසඳා සද්දස්ස සද්ධර්මයේ තේරුම් අරගෙන සද්දෝ හෝති වූ සද්දස්ස කුල පුත්තස්ස වූ පුද්ගලයා ඕන වයසකදී වෙන්න පුළුවන්. සමහරට 9, 10, 15 වෙන්න පුළුවන්, 20 දිත් වෙන්න පුළුවන්. ඒ අර සද්දස්ස කුල පුත්තස්ස වූ පුද්ගලයා තමයි සද්වස්සානි සෝතාපට්ටි ඵලයට පත් වෙන්න සුදුසු අයස. ඒ මිසක් අවුරුදු 7න් සෝතාපට්ටි ඵලයට පත්ු නැහැ කියලා ත්‍රිපිටකයේ මාගදී භාෂාවෙන් නැ ඔක සිංහලට පරිවර්තනය කරනකොට මේ සද්වස්සානි කියන එක හතක් කරගත්ත බුදුගෝසාමඳුරෝ තමයි මේක වැඩිවේ. ඊට පස්සේ කවුරුත් අවුරුදු 7න් සෝතාපට්ටි ඵලයට පත් උනායි කියනවා විසාකාව. තව අරගොල්ල මේගොල්ල අර මිලක්කට මේ වැඩනගේ නෝන වගේ මේව. නමුත් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන්නේ සද්වස්සානි කියන එක. මේ සද්දස්ස කුල පුත්තස්ස සද්දා ඉන්ද්‍රිය මතු වුණාම හේතුඵල ධර්මයට බහගලපා බලා ණය විනයට සසඳා බලන්න පුළුවන් අවස්ථාවේ කටයුතු කරනකොට ඒ පුද්ගලයා ආනපාන සති සමාධිය වඩනවා. ඒ පුද්ගලයා තුල සද්දා ඉන්ද්‍රිය මතු වෙනවා. ඒ පුද්ගලයා සෝතාපට්ටි ඵලයට පත් වෙන සුදුස්සෙක් වෙනවා. ඒකයි. ඕ සතියත් දැන් සති බුදුහාමුදුරුව බෝසත්තුමා බුද්ධත්වයට පත් වෙලා හිටියේ සයන්න අල්දයන්න සද් සති. නමුත් ඒක පස්සේ කාලෙක අටු ආකාරයෝ මේ හැම තැනකම සයන්න අල්දයන්න තිබුණේ එක සයන්න අල්තයන්න කරගෙන සත්ත මාගදී භාෂාවේ හතක් තියෙනවනම් සත්ත සූරියක් ගමන සත්ත බොජ්ජංග සයන්න අල්තයන්න තයන්නම තියෙන්න ඕන. නමුත් සයන්න අල්දයන්න තියෙනවනම් ඒක හත නෙමේ, සයන්න අල්දයන්න සත් ධර්මය සද්දස්ස කියන. අනිපාර දැන් ඔය බෝධීන් වහන්සේ ගාව බුද්ධත්වයට පත් වූ බෝසත්තුමා මහවග්ගපාලියේ තියෙනවා දවස් 28ක් 29ක් තමයි හිටලා තියෙන්නේ. මේ සද්ධර්මය තමන් අවබෝධ කරගත්ත මේ සද්ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ලෝකයාට නැවත දේශනා කරන්න පුළුවන් විදිහට බොහොම සකස් කරගෙන ඒ ධර්මය මතු කරගෙන ඒ සද්ධර්මය හේතුඵල ධර්මයට බහගල්පා බලන්න කටයුතු කිරීමයි සති කියන කාලය ඒ අවශ්‍ය කාලය තමයි ඒ කාලේ බුදුහාමුදුරුව බුදු වෙන කාලේ මේ සති කියන සුමානේ වී එහෙම එකක් ලෝකෙ කොහේවත් පැවතුනේ නැහැ ඒ කාලේ තිබුණේ මේ හෙළබිමේ අර චන්ද්‍ර මාස චන්ද්‍ර මාස කියන්නේ ඔය අපි කියන්නේ අමාවක ඔය කියන්නේ අටවක තුදුසක දසවක පසළොස්වක ඒක නිසා මේ චන්ද්‍රයාගේ පුර 15කුයි 14කුයි අව 15කුයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ කාලේ මේ සත්‍ය කියලා වී කියලා සුමානි කියලා එකක් ලෝකෙ කොහේවත් භාවිතයේ තිබුණු වචනයක් නෙමෙයි. ඒ නිසා සුමානහතක් සත්‍යතියක් ගත කළයි කියන එක බොහොම වැරදි විග්‍රහයක් වෙනවා. මොකද ඔය සුමානි වී කියන එක මේ බටහිර ලෝකේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදුන කාලෙවත් පාවිච්චි කළේ නැහැ. මුලින්ම මේ සුමානි කියන එක දවස් 7කට ආවේ 1315 දී ඉතාලියේ ග්‍රීසියේදී. ඒ නිසා ලෝකෙ වෙන කොහෙවත් රටක ඊට ඉස්සෙල්ලා සති තිබුණේ නැහැ. මුලින්ම තිබුණේ චන්ද්‍ර වර්ෂ, ඒවා බුද්ධ වර්ෂ වුණා. ඊට පස්සේ ඉන්දියාවේදී මේ කනිෂ්ක රජුගේ කාලෙදී සක වර්ෂ හැදුණා. සක වර්ෂ කියන්නේ සූර්ය වංශ. සූර්ය වර්ෂ අර මේෂ රාශියේ ඉඳන් මීන රාශියට මාරු වෙන සක වර්ෂ. ඊට පස්සේ තමයි ඔය රාජ්‍ය වර්ෂ ක්‍රිස්තු වර්ෂ ඇති උනේ. ඊට උඟ පස්සේ කාලෙක. මේවා ඉතිහාසයේ නිවැරදිව තේරුම් ගත්තේ නැති මිනිහෙක් ඔය ඉතිහාසය ලියනකොට මේ බුදුහාමුදුරුව සත්‍යතියක් ගත කළයි කියලා පස්සේ කාලේ කාටු ආකාරයෝ මේ බුදුහාමුදුරන්ට නිග්‍රහ වෙන විදිහට දේවල් ඔය බෞද්ධ අටුවා කතාකාරයෝම මේ වගේ දේවල් හදලා මේවා විකෘති කළා විනාශ කළා වෙනස් කළා.
ස්වාමින් වහන්ස ස්වාමින් වහන්ස එතකොට අරහතුන් වහන්සේ නමකගේ චේතනාවක තියෙන ච ධාතුව මොකද්ද?
රහතුන් වහන්සේගේ චේතනාවෙත් තියෙනවා ආපෝ තේජෝ ආයෝ පඨවි අවකාශ ප්‍රඥා විඥාන නැ ප්‍රඥා. එතකොට උපාදාය කරගන්නේ නැ පරිහරණය කරනවා. පංචස්කන්ධයම එතකොට පරිහරණය කරනකොට රූප වේදනා සංඥා කියන සබ්බචිත්ත සාධාරණ තුන තියෙනවා. සංකාරණ ක්‍රියාසිත් පවත්වනවා. සංකාර පවත්වන්න නැතිකොට ක්‍රියාසිත් පවත්වනකොට ප්‍රඥාව උපදින්න මේ ප්‍රඥාව උපදිනවා විඥානය උපදින්නේ නැහැ. ඒ නිසා පංචස්කන්ධය රූප වේදනා සංඥා ක්‍රියා ප්‍රඥා අරහතුනා පෘථග්ජන පුද්ගලයාගේ සංකාර රූප වේදනා සංඥා සංකාර විඥාන. සංකාර වෙනස් කරගත්තොත් සංකාර දෙකට බෙදන්න පුළුවන්. සංඛ්‍යන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රියා කරනක සංකාර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ලෝභා ද්වේෂා මෝහ විතරාගී විතදේශී විතමෝහි ක්‍රියාසිත. එතකොට අරහතුන් වහන්සේගේ ක්‍රියාසිත තියෙන්නේ ක්‍රියාසිත වල කෙලෙස් නැහැ. ඒක නිසා ඒක ප්‍රඥාවෙන් කරන දෙයක් ඒක විඥාණයෙන් කරන දෙයක් වෙන්නේ නැහැ වෙන්න බෑ. හැමතැනකම අර අරහතුන් වහන්සේගේ ඒ තත්ත්වයන් තියෙනවා. නමුත් අර මූල ධාතුම වෙනස්.
ස්වාමීන් වහන්සේ මම අහලා තියෙනවා මේ වර්තමාන මොහොත සම්භව වෙන්න කලින් අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදය අඩු වැඩි නැතුව හතර වරක් ක්‍රියාත්මක වෙනවා කියලා.
ඔව් ඒක ඇත්ත.
ඒක මට තේරෙන්නේ නැහැ ස්වාමීන්
වහන්සේ. අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මය එකක් දැන් මේ හේතුයි ඵලයයි ඒ කියන්නේ සංඛාර විඥාන හරි සංඛාර නාම රූප හරි අවිද්‍යා සම්ප්‍රයුක්ත වශයෙන් එක සමග ක්‍රියාත්මක වෙනවා. අඤ්ඤාමඤ්ඤ වශයෙන් අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒක ඒ වගේම එකක් නිදාන හැටියට එකක් ඵලය හැටියටත් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ඒ වගේම පත්‍ය එකක් හේතු කොටගෙන අනිකත් සිද්ධ වෙනවා. එතකොට අවිද්‍යා මූල සම්පටිච්ච සම්පාදේ පත්‍ය නිදාන අඤ්ඤාමඤ්ඤ සම්ප්‍රයුක්ත හතරකින් අවිද්‍යා මූලය ක්‍රියාත්මක වෙනවා. කුසල මූලෙ හතරක් නැහැ, එකයි, පත්‍යා විතරයි. ඇයි? අර කුණුමුල් තුන ගලවන්න නික්‍රියාත්මක. එතකොට හතරක් නැහැ, එකයි.
අනිත් එක ස්වාමීන් වහන්සේ, මේ මට තේරුම් ගන්න අමාරුයි, සංකත ධර්මය සමුදයට කලින් එන්නේ කොහොමද කියලා.
එනවා. සංකත කියන එකේ තේරුම සංකාර කරලා සංචේතන පහත්වලා කරන දෙයක්නේ. එතකොට සමුදය බිහි වුණා, සමතේ නැහැ. දැන් සමතය වෙන්න ඕන ඉස්සෙල්ලා අ르පි සංකතය සංකාර නැති කරන්න. සමත උනේ නැත්නම් සංකතයක් අපිට ක්‍රියාවක් බවට පත් කරගන්න බෑ. සමතය ඉස්සෙල්ලා ඉන්න ඕන. ඒක එනවා. ඒක දැන් යද්දිදන් සබ්බ සංකාර සමතෝ. ඊට පස්සේ සබ්බ උපති පටිනිසග්ගෝ තමයි සංකාර ක්‍රියාසිට බාරව. සබ්බ උපති පටිනිසග්ගෝ, ඊට පස්සේ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන.
ස්වාමීන් වහන්සේ, දැන් බාහිර තියෙන දේවල් වලටත් අපි සංකත කියන වචනේ කියනවනේ.
ඔව්, මේ ලෝකෙ තියෙන සියලුම දේ අපි හිතින් විඥාණයෙන් සකස් කරගත්ත දෙයක් නම් ඒ සියල්ල සංකතයක්. අපේ මේ ශරීර කූඩුව සංකතයක්. විඥාන ශක්තියෙන් ගොඩනගාගත්ත සංකාරයක් කරලා, සංචේතනාවක් කරලා, උපාදානයකට. ඒක නිසා සියලු දේ සංකත. හැබැයි ආර්යයන් වහන්සේ ඒ සංකත සංකත හැටියට නෙමෙයි පාවිච්චි කරන්නේ, භාවිතා කරන්නේ, සංකාර කරන්නේ නෑ. ඒකයි වෙනස. නෑ, එක එකම විශ්වයේ තියෙන එකම අසංකත ධර්මය නිබ්බාන. ඒක සංකතයක් නෙමෙයි. දැන් සංකතයක නම් දෙපැත්තක් තියෙන ඕන, ද්වතාවයක් තියෙන. නිවන දෙපැත්තක් නෑ. නිවන ලෝකයක් නෑ. ලෝකෙ නිවනක් නෑ.
අවසරයි රහතන් වහන්ස, අදිවාසනා පහතබ්බා පරිවජ්ජනා පහතබ්බා අතර වෙනස ටිකක් පැහැදිලි කරලා දෙන්න.
දැන් මේක ඊයේ පෙරේදා සම්භාසව සංවර පරියාය විග්‍රහ කරනකොට කළා. මොකද්ද දෙක? අදිවාසනා පහතබ්බා,
අදිවාසනා පහතබ්බා
පරිවජ්ජනා පහතබ්බා. දැන් මේක සම්භාසව සංවර පරියාය සූත්‍රයෙන්ම ගන්නවා නම්, දැන් අදිවාසනා පහතබ්බා කියන්නේ, අදිවාසනා කියන්නේ දැන් අපි බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව පූජා කරන කොටත් අදිවාසේතු නොබන්ත. අදිවාසනා කියන්නේ ඉවසා වදාරනු මැනව. ඉවසා මේක පිළිගන්න කියන එකයි අදිවාසේතු නොබන්ත. ඒ වගේම අදිවාසනා පහතබ්බා කියන්නේ ඉවසා විමසා අපි එකෙන් ඉවත් වීම, නිදහස් වීම, අයින් වීම. දැන් හීතල, උෂ්ණය, බඩගින්න, පිපාසය, මේ වගේ දේවල් අපි අදිවාසනා පහතබ්බා කළ යුතුයි. ඒවා ස්වභාව ධර්මයෙන්ම අපිට ලැබෙන දේවල්. ඒකේ පරිවර්ජනා පහතබ්බා කරන්න බෑ. ඒවා අදිවාසනා පහතබ්බා. ඒවා ඉවසා විමසා දැන් පිපාසයට වතුර ටිකක් බොන්න ඕන හොයාගෙන. බඩගින්නට කෑමක් කන්න ඕන. ඒක ඉවසා විමසා කරන්න ඕන. නමුත් පරිවර්ජනා පහතබ්බා කියන්නේ සම්පූර්ණයෙන්ම මග හැර ඉවත් වීම. දැන් බුදුහාමුදුරුව මේ සම්භාසව සංවර පරියාය සූත්‍රයේ කිව්වේ මේ පරිවර්ජනා පහතබ්බා ඊට වඩා හුඟක් ගැඹුරුයි, හුඟක් දරුණු, හුඟක් බාධක තියෙනවා. දැන් ඒ කාලේ නම් චණ්ඩං හට්ටින්, චණ්ඩං ගෝණන්, චණ්ඩං කුකුරක්, වල්ලලි, වල්ලස්සයෝ, කොටි වලස්සෝ, මේ වගේ සත්තු පරිවර්ජනා පහතබ්බා. ඒ වගේම අගෝචරේ චරන්නං අනාසනේ නිසින්නම්. අගෝචරේ චරන්නං අනාසනේ නිසින්න. අපි ඒ අගෝචරේ චරන්නම් අනාසනේ නිසින්නම් කියන අය අපි පරිවර්ජනා පහතබ්බනවා මිසක් ඉවසා විමසා ඒ ඇත්ත එක තවදුරටත් ඉන්නව නෙමෙයි. දැන් අපි හිතමුකෝ කවුරු හරි මිනිහෙක් මේ ධර්මයට විරුද්ධව වැඩක් කරනවා. ඒ පුද්ගලයා අපි එකට එක කියන්න යන්නේ නැහැ. ඒ මිනිහට ඒක නවත්තන්න කියන්න යන්නේ නැහැ. එහෙම කිව්වනම් අර පරිවර්ජනා පහට අබ්බා නෙමෙයි. ඒ යෝග නවත්තපන් කියලා අර චුන්දසූකරට බුදුහාමුදුරුවෝ කිව්වේ නැහනේ. එහෙම කිව්වනම් මොකද වෙන්නේ? ඒ මිනිහා ඔය කරන කර්මය වගේ කෝටියක් බලවත් ආර්යෝපවාදයක් කරගන්න. බුදුහාමුදුරන්ට සමන්ට බණින්න පුළුවන් හිතෙන් හරි කේන්තියකින් ආර්යෝපවාදයක් කරගන්න. ඉතින් ඒක නිසා එතන පරිවර්ජනා පහටබ්බා. පරිවර්ජනා පහටබ්බා කියන්නේ අර අදිවාසනා පහටබ්බා කියන එකට වඩා බලවත් දෙයක්. ඒ නිසා මේ අනාසනී නිසින්නම් අගෝචරේ චරන්නම් තමයි මිනිසු වැරදි අය පුද්ගල පහන්. එය අපි ඉවත් වෙලා. අපි හිතමුකෝ අපේ කොහේ හරි තැනක ගෙදරක හරි කොහේ හරි තැනක හරි ඒ වගේ වැරදි විදියට අගෝචරේ චරණ අනාසනෙන් නිසින්නම් මේ පුද්ගලයෙක් ඉන්නවා නම් අපි එතනම තවත් දුරටත් ඒ පුද්ගලයාත් එක්කම ඉන්නවා නෙමේ. එතනින් අපි පරිවර්ජනා පහටම අපි එතනින් ඉවත් වෙලා ඒ බුදුලට එතන ඉන්න දෙන්න ඕන. අපි යන්න ඕන. අපි ගහගත්තොත් එකට එක කිව්වොත් ඒ මිනිහව හදන්න බැරි නම් හදන්න කිව්වොත් මොකද වෙන්නේ? ඒක අපිට බාධකයක් වෙනවා. ඉතින් ඒක නිසා අපි කල්පනා කරලා එතන පරිවර්ජනා පහටම එතන අපිට ඒ මිනිහව අයින් කරන්න ඕනෙත් නෑ, අයින් කරලා වැඩකුත් නෑ. ඒ මිනිහා කොහේ ගියත් ඔය තත්ත්වෙමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි අයින් වෙනවා ඒ මිනිහගෙන්. තමන් තේරුම් ගත්තා නම් තමන් ඒ මිනිහගෙන් අයින් වෙන එකයි තියෙන්නේ. එමිට අපිට ඒ මිනිහව අයින් කරන්න යන්න බෑ. ඒකයි පරිවර්ජන පාද. න ආදිවාසීති. නාදිවාසීති කියන්නේ ඒක වෙන එකක්. දැන් අපි ඉවසන්නේ නැත්නම් දැන් ආදිවාසී කියන්නේ ඉවසා. න ආදිවාසී කියන්නේ නොයුසා, නොයිම, නොවිමසා. කටිරු. දැන් අර අපි අර කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර කරනකොට ඒක අර න ආදිවා නාදිවාසීති පජහති පහනාති. නාදිවාසීති පජහති. අර නොයෝසීම ප්‍රහාණය කරන. පජහති පහනාති අනභවං ගමීති යන්ති කරෝති කරන්න. ඒ කරණේව සියල්ලම මේක ඉවත් කරන්න. ඉවසීම විමසීම සැනසීමට කටයුතු කිරීම තමයි නාදිවාසීති පජහති විනෝදී ත්‍යංකති කරෝති අනභවං ගමේ.
අවසරයි රහතන් වහන්ස. කායේ කායානුපස්සනාව කරගෙන යන කෙනෙකුට අභිඥා ලැබෙන්න පුළුවන්ද?
කායේ කායානුපස්සනාව කරනවා කියන්නේ මොකද්ද? නැවත ආනපාන සති සමාධිය භාවනා කරන කෙනෙකුට මොකක්ද ඇහුවේ?
අභිඥා ලැබෙන්න.
අභිඥාවල වටිනාකමක් නැහැ මගඵල ලැබුණොත්. මගඵල ලැබෙනවා නම් අභිඥා තුට්ටුවකටවත් වටින්න මොනාට මැජික් පෙන්නන්න. හෑ දැන් එතකොට ඔය කාය කායානුපස්සනාව නිවැරදිව වඩන පුද්ගලයා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නවා. අර ඥාන වඩලා අර ඉද්ධිපාටිහාර ලබන්න පුළුවන් බලාපොරොත්තු වෙන පුද්ගලයා අභිඥා ලැබෙන ඒ පාරක යනවා. පාරවල් දෙකක්. දැන් ඥාන නොලබාම ධ්‍යාන බලාපොරොත්තු නොවීම මගඵල ලබන ක්‍රමයක් තමයි මහා සතර ඇතිපට්ඨාන සූත්‍රයේ තියෙන. ධ්‍යාන ලැබෙනවා. ඒ තුට්ටුවක්වත් වටින්නේ නැහැ. මොකද මේක හරියට අපි හිතමු අපේ මිදුලේ තියෙනවා මොනවා හරි වල් ගස් කැලෑවල් ටිකක්. අපි මේ කැලෑව පොළොව මට්ටමට කපීම තමයි ධ්‍යාන ලැබීම. අපි ඔය කොළොව මට්ටමට කපන්නේ නැතුව ඔය ගස් සමුච්ඡේද වශයෙන් මුලින්ම උදුරා දානවා. එතකොට මුලින්ම උදුරා දෙමීම තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණණය කරගෙන නිවන් මඟ ඵල සාක්ෂාත් කරගෙන. නමුත් අර ධ්‍යාන ලැබීම තමයි පොළොවේ මට්ටමට කපනවා. ආයි සුමාන දෙකක් යනකොට මුල් තියෙන නිසා ආයි දඬු වෙනවා. ඒක මුල් උදුරනකම් කවදක්වත් අර මෙවන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ ඒ කාලේ අර ධානලාභීන් බහුලවම හිටිය නිසා ඒ මිනිසුන්ටත් විරුද්ධ නොවන විදියට ඒ ධානත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදියට ඒගොල්ලන්ට මාර්ගයක් පාරක් පිළිවෙතක් කියා දෙන්න තමයි කායගත සති සූත්‍රය ධ්‍යාන ලැබලා අභිඥා ලැබලා ත්‍රිවිද්‍යා ඥාන ලැබලා ප්‍රඥා විමුක්තිය මගපල පූර්ණ කරගැනීමේ ක්‍රමයක් කියා දුන්නු.
ඒ වගේ අවස්ථාවකදී ඒකත් වැඩක් නැහැ. ඒකෙන් ඒකත් අතහැරලා තමන්ගේ මාර්ගය ඒ
අභිඥා ඥානත් සියලු දේ අතහැරලා මගපල ලැබූ උත්මයෙකුට අභිඥා වලින් වැඩකුත් නැහැ, ධ්‍යාන වලින් වැඩකුත් නැහැ. ඒ කිසි දෙයකින් හරයක් නැහැ. ඒ වුණ මැජික් පෙන්වන්න ඉදි ප්‍රාති පෙන්වන්න ඒක බුදුහාමුදුරුවෝ තහනම් කළෙත් ඒකයි. ඒ නිසා දැන් අරහත් ත්වයට පත් වූ කෙනෙකුට යම් ආකාරයක තුනක් ලැබෙනවා. ඒක තමයි ඉදි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා, ආදේශනා ප්‍රාතිහාර්යක් ලැබෙනවා, අනුශාසනා ප්‍රාතිහාර්යක් ලැබෙනවා. බුදුහාමුදුරුවෝ ඉදි ප්‍රාතිහාර්ය පෑමයි ආදේශනා ප්‍රාතිහාර්යයි නැවැත්තුව අනුශාසනා ප්‍රාතිහාර්ය විතරක් අනුදැනවදා බුද්ධ ශ්‍රාවකයන්ට. අනිකේවන් වැඩක් නැ. අනිකේවා මිනිසුන්ව රවට්ටලා මැජික් පෙන්නලා නිකන් ඒ ධ්‍යාන අභිඥා ලැබලා ඒකට මිනිසු ඒක පස් වෙනවා ධ්‍යාන ලැබට්. ඒකෙන් මිනිසු අතරමං වෙනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ ඒක නැවැත්තුව බුද්ධ ශ්‍රාවකයන්ට තහනම් කළා.
අනාගාමි තත්වයේ ඉන්න කෙනෙක් මිය ගියාට පස්සේ අනාගාමි ගන්ධබ්බ තත්වයට පත් වෙනවා කියලා ඔබ වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙම තත්වයට පත් වෙන්නේ, ඒ කියන්නේ අනාගාමි වෙච්ච පුද්ගලයා අරහත් මෙමි යන මොහොතේදීවත් අරහත් තත්වයට පත් වෙන්නේ නැත්තේ ණයගනු දෙනුව නිසාද?
ඔය මොනවා හරි තබ අර මුල රාග මුල, ద్వේෂ මුල, මෝහ මුල, රූප රාග අරූප රාග මානුද්වච්ච කියන පහෙන් මාන්‍ය ශේෂයක් හරි තියෙනවා නම් තාම අරහත් තත්වයට පත් වෙන්න බෑ. අරහත් තත්වයට පත් උනේ නැත්නම් අනාගාමී පුද්ගලයෙකුට නිවන් දැකලා ගමන සම්පූර්ණ කරලා පැවැත්ම අවසන් කරන්න බෑ. කොහේ හරි තැනක අන්තර්භවිකයේ හැටියට හරි සුද්ධාවාස හැටියට හරි තව කාලයක් ජීවත් වෙන්න තියෙනවා. හැබැයි මේ කාම ලෝකවල සුගති ලෝකවලට ආපහු එන්නේ න ආගාමි. ඉතින් මේකට අර අනාගාමී තත්වයට පත් වූ පුද්ගලයෙක් යන ස්ථාන කීපයක් බුද්ධ දේශනාවේ ඒක බීජ සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. යම් කිසි කෙනෙක් අර අනාගාමී තත්වයට පත් වෙන්නට පෙර රූපී ධ්‍යාන, අරූපී ධ්‍යාන, අරූපී ධ්‍යාන ලැබලා තිබුණා නම් ඒ පුද්ගලයාට සුද්ධාවාස හතර තුල ඉඩ තියෙනවා. අරහත්ත්වයට පත් වෙනකම් සුද්ධාවාසේ දොර ඇරෙනවා ඉඩ තියෙනවා. අරූපී ධ්‍යාන වඩලා නැත්නම් අනාගාමී ඵලයට පත් වුණාට ඒ පුද්ගලයාට අරහත්ත්වයට පත් වෙන අර මාන මුල උදුරලා දාලා නැත්නම් සුද්ධාවාසයට දොර ඇරෙන්නේ නැත්නම් අරූපී ධ්‍යාන වඩලා පුද්ගලයාට ඉන්න තැනක් ලැබෙන්නේ නැ. ඒ පුද්ගලයා ඒ අනාගාමී තත්වයට පත් වෙලා මිය පරලොව ගිය යම් කෙනෙක් සසංකාරික අසංකාරික වශයෙන් අනාගාමී අන්තර්භවික ගන්ධබ්බේ හැටියට කාලයක් ජීවත් වෙලා එතනින් නිවන් දකිනවා. මේක හරියට ගිනි පුපුරක් ඉතුරු වෙලා තියෙනවා ගිනි ගොඩේ, ඒක කාටවත් නිවන්න බෑ. අලුයට තියෙන්නේ ඒ ගිනි පුපුර ඉබේම නිවිල යනවා වගේ අනාගාමී ගන්ධබ්බ තත්වය ගිනි පුපුර නිවිල යනවා මිසක් ආයි ගිනි පුපුරෙන් ගිනි ආවිලෙන්නේ විදිහක් නැහැ.
ඒක කාල නිර්ණයක් නැහැ.
කාල නිර්ණයක් ඇත්තේ නැහැ. දැන් සමහර විටක අද මේ අන්තර්භවිකව ඉන්න අනාගාමී ගන්ධබ්බ තත්වයට පත් වූ අය සිකී වෙස්සබු කකුසන්ද කෝනාගම කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ අර අනාගාමී ගන්ධබ්බ තත්වයට පත් වූ අය වෙන්න පුළුවන්. ගෞතම බුදුහාමුදුරන්ගේ තත්වයට වෙන්නත් පුළුවන්. මොකද ඒ ඇයට පිංකම් කරන්න බෑ, කුසල කරන්න බෑ, බලෙන් මේක නිවා ගන්නත් බෑ. ඒක ඉබේම නිවිලා යන ඕන. හැබැයි එතන දුකකුත් නැහැ, සැපකුත් නැහැ. ඔහෙ හැබැයි අරහත් තත්වයට පත් වෙලා ඒකත් වැය කිරීමක්. ඒකට වැය කිරීම. ඒ වැය කිරීම සිද්ධ වෙනවා. හැබැයි එතන දුකක් නැහැ. සැපකුත් නැහැ. ඔහේ ඉතින් කිසිම හේතුවකුත් නැහැ. ඔහේ යනවා. නමුත් නිවන සහතිකයි. ඒකින් නෑ ඒක ප්‍රශ්නෙකුත්. ගෙවියාම ඔව් ගෙවියාම තමයි එතන ඔය තියෙන්නේ වැය කිරීම ගෙවියාම කියන්නේ වැය කිරීමක් ඒත් සිද්ධ වෙනවා
අවසරයි ගෞරවනීය සාමින්වහන්ස ඵල සමාපත්තිය යනු කුමක්ද ඵල සමාපත්තියට සමවදින්නේ කෙසේද එක් එක් ඵලවලදී ඵල සමාපත්තිවලදී ඇති සිතෙහි ඇති ස්වභාවය කුමක්ද කියලා පැහැදිලි කළ දෙන්න සාමින්වහන්ස
ඵල සමාපත්තිය කියන්නේ සමාධිය නෙමෙයි සම්මා සමාධිය සම්මා සමාධි සමානයි සම්මාපatti සම්මාපatti සං කියන්නේ රාගය ద్వේෂය මෝහය මා කියන්නේ මිදී නිදහස් වීම රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් මිදී නිදහස්ව පත්වන తత్వය සම්මාපත්තිය දැන් මේ දෘෂ්ටි වශයෙන් රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් මිදී නිදහස් වුනාම සෝතාපට්ටි ඵලයටපත් වෙනවා සෝතාපට්ටි ඵලයටපත් වූ උත්තමයාට ආර්යයන් වහන්සේට පුළුවන් සෝතාපට්ටි ඵල සමාපත්තියටපත් වෙන්න. ඊටහා යන්න බෑ. වෙන කරන්න දෙයක් නෑ. සෝතාපට්ටි ඵල සමාපත්තියටපත් වෙන්න පුළුවන් අයත් ඉන්නවා, බැරි අයත් ඉන්නවා සෝතාපට්ටි ඵලයටපත් වුනහම සෝතාපට්ටි ඵලයටපත් වෙන්න පුළුවන්. එතන ඊහාත්ම සුඛ විරණක් යම් විදිහින්වත් පුළුවන්. සකදාගාමි ඵලයටපත් වූ උත්තමයාට පුළුවන් සකදාගාමි ඵල සමාපත්තියටපත් වෙන්න සමාදින්න. ඊට වඩා හුඟක් බලවත් අනාගාමී ඵල යටපත් වූ උත්තමයාට පුළුවන්කම තියෙනවා අනිමිත්ත සමාධියට සමාපත්තියට අප්පනීත සමාපත්තියට ශුඤ්‍යත ඵල සමාපත්තියට කියන තුනටපත් වෙන්න. අරහත් තත්වයටපත් වූ උත්තමයාට ඊට වඩා අනන්ත ඵල සමාපත්තීන්ටපත් වෙන්න පුළුවන් ආනන්තරික ඵල සමාපත්තිය සංඥා වේදිත නිරෝධ ඵල සමාපත්තිය අරහත් ඵල සමාපත්තිය මේ වගේ ඒ වගේම අනිමිත්ත අපනීත ශුඤ්‍යත මේ සියලු සමාපත්තීන්ට සමාදින්න පුළුවන් අරහත් තත්වයටපත් වූ උත්තමයාට ඒ වගේම ඒ සම්මාපට්ඨියට සමවදින්න මොහතක අදිස්ථානයක් ඇති කරගන්න ඕන මොහතයි අවශ්‍ය වෙන්නේ ඒ සම්මාපට්ඨියට සමවැදුනහම මේ සංඥාව නිසා උපදින වේගය වේදනාව ආවේගය කියන චිත්තාවේගය විඥාන ශක්තිය සියලුම දේ අවේදිත වෙනවා මොකද වෙන්නේ වේදිත අවේදිත අත්වෙර එනිසා ඒක සංඥා අවේදිත සංඥාව තියෙනවා වේගයක් වේදනාවක් ආවේගයක් එන්නේ නැහැ ඒ නිසා ඉහාත්ම සුඛ විහරණය ලබන්න පුළුවන් අරහත් ඵල සමාපත්තියටපත් වුනහම නිවන් සුවය ඕනම ජනකායක් මැද්දේ ඕනම මොහතක ඒ නිවන් සුවය යාත්ම සුඛ වේදනා හැටියට අරහතුන් වහන්සේට විඳින්න පුළුවන් ඕන මොහොතක පුළුවන් ඕන ජනකායක් මැද්දේ සවල සමාපත්තියටපත් වෙන්න පුළුවන් ලෞතර බුද්ධත්වයටපත් වූ උත්තමයාට මේ සියලු ඵල සමාපත්තීන්ට ඉහළ වූ මහා කරුණා ඵල සමාපත්තියට පුළුවන් වෙනවා සමෝධි එක කිසි අරහතුන් වහන්සේ කෙනෙකුට මහා කරුණා ඵල සමාපත්තියට සමවදින්න බෑ ලෞතර බුදු පියාණන් වහන්සේට විතරයි ඒක සත් අසාධාරණ බුද්ධ ඥානයක් මහා කරුණා ඵල සමාපත්තියට සමවැදලා මේ විශ්වය තුල සාරා කෙනෙකුට උදව්වක් උපකාරයක් කරන්න ඕන නම් ඒක කරන්න පුළුවන්
සමිනහස ඉහාත්ම සුඛ විහරණය කියලා කියන්නේ
රාග ඉහාත්ම සුඛ විහරණය කියන්නේ මේ ජීවිත කාලය තුලම ජීවත් වෙලා ඉන්න මොහොතෙම ඒ නිවන් සුවය මෙතෙන්දිම ඒ පූර්ණ නිවන් සුවය මේ ඉහාත්මය තුලදීම මෙතෙන්දිම ලබන්න පුළුවන් කම තමයි ඉහාත්ම සුඛය මේ පෘථග්ජන මුද්ගලයකට හිතන්නවත් බෑ මොකද්ද ඉහාත්ම සුඛය ඒ නිවන් සුවය
කියන්නේ සාමිනහස රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සිත මිදුනම දැනෙන නිරාමිස සුවයද සාමිනහස
ඒ නිරාමිස සුවය ලැබෙනවා ඊට ඉස්සෙල්ලා. නිරාමිස සුවයට වඩා හුඟක් බලවත් සංඥා වේද හිත නිරෝධ සමාපත්තිය. ඊටත් වඩා බලවත් යාත්ම සුඛ විහරණය විඳී. ඒක නිවන් සුවය. දැන් ඔය අපි ලෞකික සුවයක්නේ ඔය ප්‍රියදේට ඇලීමෙන් ආස්වාදයෙන් සොම්නසින් කරන්නේ. එච්චරයි පෘථග්ජන පුද්ගලයන්ට තියෙන සුවය. ආමිස සුවයක්, ආස්වාද සුවයක්, සොම්නත සුවයක්. ඒ වගේම නම් ඊට වඩා වෙනස් ගිය වෙනස්ල ගිය නිරාමිස සුවයක් යහාත්ම සුඛ විරණය හැටියට මේ නිවන් සුවය, නිබ්බිදා සුවය, අර නොබැඳුණු සුවය ලබන්න අරහතුන් වහන්සේට පුළුවන් මේ ජීවිත කාලය තුළද. ජීවත් වෙලා ඉන්න වෙලාවෙම ඕන මොහොතක විනාඩියක් දෙකක් වුණා. ඒ වගේම මේ සම්මාපට්ඨිය ගැන කතා කරනකොට තවත් එකක් කියන්න ඕන. දැන් මේ සංඥා වේදිත නිරෝධ සමාපට්ඨිය හෝ ආනන්තරික ඵල සමාපට්ඨිය හෝ අරහත් ඵල සමාපට්ඨිය හෝ මහා කරුණා ඵල සමාපට්ඨිය වගේ සමාපට්ටි අරහතුන් වහන්සේ කෙනෙකුට ලබන්න පුළුවන්. මේ සමාපට්ඨියට සමවැදිලා උපරිම වශයෙන් දවස් 7ක් ඉන්න පුළුවන්. සම්මාපට්ඨියට සමවැදුනහම උපරිම වශයෙන් දවස් 7ක් අදිෂ්ඨාන කරගෙන ඒ සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් හෝ අරහත් ඵල සමාපත්තියෙන් හෝ අර මේ අනන්තරික ඵල සමාපත්තියෙන් ඉන්න පුළුවන්. යාත්ම සුඛයෙද විඳින්න පුළුවන්, නිවන් සුව විඳින්න පුළුවන්. නමුත් බුදු කෙනෙක් කිසිම දවසක මේ දින 7ක් මේ මහා කරුණ සමාපත්තියෙන් උනත් විනාඩි ගානයි ඉන්නේ. අර සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් හෝ ආනන්තරික ඵල සමාපත්තියෙන් හෝ අරහත් ඵල සමාපත්තියෙන් හෝ දින 7ක්ම ගත කරන්නේ නැහැ. ඇයි හේතුව? මේ ලෝකයාට බැරි වෙලාවත් ඔය මහා ඔය ආනන්තරික ඵල සමාපත්තියෙන් ඉන්නවනම් දින 7ක් දේශනා කරන්න බෑ. කියන්න ධර්මයේ කියා දෙන්න බෑ. එතකොට ඒ දින 7ක් නැති වුණොත් මේ ලෝකයාට කරන්න තියෙන සේවය නැති වෙනවා. ඉතින් ඒක නිසා උපරිමයෙන් ලෞතර බුදු කෙනෙක් දවසකට පැය දෙකක් හෝ උපරිම පැය තුනක් නිදා ගන්නා අවස්ථාවේ ඒ මේ අනන්තරික ඵල සමාපත්තියෙන් සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් සමවැදිලා නින්දට යනවා, කල්ගත කරනවා, ඉනිවන් සුවය විඳිනවා. ඒ වගේම ඵල සමාපත්තියට සමාදින්න පුළුවන් කෙනෙක් අනිවාර්යයෙන්ම අරහතුන් වහන්සේ කෙනෙක්. පිරිනිවන් පාන්නකොට අනිවාර්යයෙන්ම චතුර්ථ ඥානියට සමවැදිලා ආනන්තරික ඵල සමාපත්තියෙන් හෝ සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් පිරිනිවන් පානවා. එතකොට අර මරණ වේදනාව ශේෂයක්වත් මේ ශරීරයට, කයට, මනසට දැනෙන්නේ නැහැ. මොකද්ද පටිවේද කියන එකට වඩා හුඟක් වෙනස් සංඥා වේදිත නිරෝධය. දැන් පටිවේද කියන එකේ තේරුම තමන් අර යම් උපාදානය කරගත්ත දේ අත්හැරලා ලබන සුවයක්. නමුත් මේ අරහත් අටයටපත් වුණත් ඇහැ කන්නාසේ ඇහෙන් බලනවනේ සංඥාවක්නේ, කණින් අහනවනේ සංඥාවක්නේ. ඒක නිසා එන වේගය වේදනාව ආවේගය අවේදිත කිරීමයි සංඥා වේදිත නිරෝධ සමාපත්තිය. නිරෝධ කරන්නේ වේගය වේදනාව ආවේගය මිසක් සංඥාව නෙමෙයි. යම් කෙනෙක් සංඥා නිරෝධ සමාපත්තිය කියනවනම් ඒක බුද්ධ ධර්මයට ගැලපෙන්නේ නැහැ, ධර්මයේ නොදන්නා කමක්. නමුත් සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියලා නිරෝධ කරන්නේ වේගය වේදනාව ආවේගය මත්වීම, අර ඇලීම ගැටීම මුලාව තමයි අර සංඥාව නිසා හටගත්. සංඥාව තියෙනවා, නමුත් වේගය වේදනාව නිරෝධ කරනවා. ඒකයි සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කිව්වේ.
ගෞරවනීය අරහතුන් වහන්සේ, ආයතන ඉන්ද්‍රියම් බවට පත්වීමේදීද නකම්පති තත්ත්වය ඇති වෙන්නේ?
මොන තත්ත්වේ?
නකම්පති.
නෑ. දැන් ආයතන ඉන්ද්‍රිය බවට පත් කරගන්න පුළුවන් වෙන්න පුළුවන් සද්දස්ස කුල පුත්තත් ඉස්සෙල්ලත් මනින්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. මනින්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ තාම සෝතාපට්ටි ඵලයටත් පත් වෙලා නැහැ. එතකොට ඒත් මනින්ද්‍රිය මතු වෙනවා. නමුත් ඔය කියපු එක ඒ තත්ත්වයේදී නෙමෙයි. ඒක සෝතාපට්ටි ඵලයටත් එහා ගියාමයි ඔය කියන තත්ත්වයට එන්නේ.
දිට්ඨේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං මුතේමුතමත්තං විඤ්ඤාතේ විත්ත විඤ්ඤාතමත්තං කියන මේ தත්ත්වය හඳුන්වන්නේ
ඒ தත්ත්වය හරියටම හරි ඒක අරහතුන් වහන්සේගේම தත්ත්වය. බාහ්‍යදාරු වීර්ය සූත්‍රයේ තියෙන ඕක අරහතුන් වහන්සේගේම தත්ත්වය. දිට්ඨේව දිට්ඨමත්තං භවිස්සති සුතේව සුතමත්තං භවිස්සති මුතේව මුතමත්තම් භවිස්සති විඤ්ඤතේ විඤ්ඤාතමත්තම් භවිස්සති නෙව ඉද න හුරං න උබේ මන්තරේ දුක්ඛක්ඛන්දස අහෝසිත. ඒක අරහතුන් වහන්සේගේ தත්ත්වය.
මේ ප්‍රශ්නේ ගෞරවනීය අරහතුන් වහන්සේ අහන්නේ කර්මය හා ඵලය පිළිබඳව. එදා මම ඔබ වහන්සේගෙන් අහුවා යුදසෙබලෙට කර්මපතේ සම්පූර්ණ මේ අනකිරීමක් තුළින් ඝාතනය සිද්ධ වුනහම කර්මපතේ සම්පූර්ණ නොවෙන නිසා එතන පාපය සම්පූර්ණ වෙන්නේ නැහැ, අකුසලය සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා.
ඔකේ කර්මපතේ සම්පූර්ණ නොවෙන නිසා ඕනම වෙලාවක ප්‍රතිකර්ම උපකර්ම සම්‍යක් ප්‍රයෝග කිරීමෙන් මාර්ගයට පැමිණීමෙන් සියලු කර්ම අහෝසි කරගෙන ඵලයට ලබන්න පුළුවන්.
ඒ වගේම දැන් රටක යුද්ධයක් පවතින අවස්ථාවේදී රටක යුද මානසිකත්වයක් තියෙන අවස්ථාවේදී රටේ තරුණයන් හමුදාවට බැඳීම තුළින් ඒ වකවානුවේදී අනකිරීමක් තුළින් සිද්ධ වෙන ඝාතනයකදී කොහොමද සිද්ධ
වෙන්නේ? ඒවා ඉතින් යම් යම් අයට කර්මය බෙදිලා යනවා. කර්මපතේ සම්පූර්ණ වෙන්නේ නැහැ. යම් යම් අයට කර්මය බෙදිලා යනවා. එතකොට ඒවා උපස්තම්භක, උපඝාතක, උපපීඩක, උපකාරක කර්ම හැටියටයි ක්‍රියාත්මක වෙන්නේ. අර ගරුක කර්මයක් හැටියට නෙමෙයි. ඉතින් ඒක නිසා ඒවෙන් මිදී නිදහස් වෙන්න දැනගත්තොත් ඕනම කෙනෙකුට මේ මග වැහෙන්නේ නැහැ.
මට හිතෙනවා අරතන් වංශ මේ අවස්ථාවේදී මේ සුද්ධ භූමියේදී මේ ශ්‍රී සද්ධර්මය ප්‍රචලිත කිරීම පිණිස අපිට නිවන උදා කර ගැනීම පිණිස ඔබ වහන්සේට ශ්‍රී ලංකා යුද හමුදාව විශාල දායකත්වයක් ලැබලා දුන්න අපේ ගෞරවනීය
විහාරස්වාමීන් වහන්සේට. ඒගොල්ලන්ට ඉතින් ඒක නිසා මේ යහපත් මාර්ගයේ දැනගෙන තීනසු චරිතයේ හැසිරිලා බොහොම පැහැදිලිව රාජකාරියක් කරමින් දැන් මේ මාර්ගයට අනුගත වෙලා මාර්ගය යන්න පුළුවන්, ප්‍රතිඵල ලබන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් ලැබෙන්නේ
නැහැ. ඒකට මේ අවස්ථාවේදී ඔබ වහන්සේ ඒ අතන්ට යම් කිසි පැහැදිලි කිරීමක් කරනවා නම් මේ කර්මය කොහොමද අහෝසි කර්ම බවට පත් කරගන්නේ කියන එක.
ඔව්, දැන් අපි දැන් කර්මපතයක් සම්පූර්ණ වෙනනම් මේක හොඳට තේරුම් ගන්න ඕන. කරුණු පහක් සම්පූර්ණ වුණේ නැත්නම් කර්මපතයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. ප්‍රාණඝාතයක් කරන්න චේතනාවක් තියෙන්න ඕන පළවෙනි එක. සතෙක් මැරීමේ ඊට පස්සේ අපි හිතමු මුවෙක් දැක්ක ගමන් මුවාගේ මස් කන්න, එහෙම නැත්නම් කවුරු හරි සතුරෙක් දැක්ක ගමන් සතුරා මැරීම ප්‍රාණඝාතයක් කිරීම. ඊට පස්සේ ප්‍රාණඝාතයක් කිරීමේ චේතනාවක් තියෙන්න ඕන. ඊට පස්සේ ඒකට ආයුධයක් ගන්න ඕන, උපක්‍රමයක් ක්‍රියාත්මක කරන්න ඕන. උපක්‍රමයක් ක්‍රියාත්මක කරලා ඒ වෙඩි පොල්ලක් අරගෙන නම් පොල්ලෙන් ගහන්න ඕන, තුවක්කුවකින් නම් වෙඩි තියන්න ඕන, සතා මැරෙන්න ඕන. ඔතන කරුණු පහක් තියෙනවා. සතා දකින්න ඕනේ, චේතනාවක් ඇති වෙන්න ඕනේ මස් කන්න. ඒ වගේම පොල්ලක් හොයාගන්න ඕන, පොල්ල හොයාගෙන සතා එළවගෙන යන්න ඕන, සතාට පොල්ලෙන් ගහන්න ඕන, සතා මැරෙන්න ඕන. කරුණු පහම පූර්ණේ වුණොත් එතෙන්දි කර්මපතය සම්පූර්ණයි. දැන් යුදහාමුදාවේ කෙනෙක්ගේ චේතනාව තියෙන්නේ මිනිසු මැරීම නෙමෙයි, ප්‍රාණඝාතය නෙමෙයි, රට රැකීම, එහෙම නැත්නම් මේ වගේ යම් කරදරකාර ඒ වගේ. දැන් අඟුලිමාලට තිබුණේ අඟුලිමාල 999ක් මැරුවේ මරණ මිනිසු මරණ චේතනාවෙන් නෙමෙයි ගුරු පූජාව කරන චේතනාව. ඉතින් ඒක නිසා අඟුලිමාලට 999ක් මැරුවත් අරහත්ත්වයට පත් වෙන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසා දැන් යුදහාමුදාවට නියෝග දෙන්නේ කවුරු හරි දේශපාලක මූලිකෙක් ඉන්නවා, පාලකෙක් ඉන්නවා, නියෝග දෙන්න විධාන කරන්න. ඉතින් ඒ විධාන කරන පුද්ගලයාටයි මේ අයටයි අර කර්මපතේ පූර්ණ වෙන්නේ නැහැ. එයාට පූර්ණ වෙන්නෙත් නැහැ, මේ අයට පූර්ණ වෙන්නෙත් නැහැ. එකයි වෙන්නේ. ඒ නිසා චේතනාව තියෙන්නේ මිනිසු මරන්න නෙමෙයි, චේතනාව තියෙන්නේ රට රැකගන්න, එක ආරක්ෂා කරගන්න. ඒ වගේ මේ වැරදි වැඩ කරන මිනිසුන්ව අයින් කරන්න ඒ වගේ. ඉතින් ඒක නිසා කර්මපත්‍ය සම්පූර්ණෙන්න. නමුත් මේ වගේ දෙයක් වුණොත් තමන් අතින් යම් මිනිහෙක්ව හෝ සත්වෙක්ව හෝ පුද්ගලයෙක්ව මැරුණොත් ඒක අර චේතනාව වෙන එකක් නිසා අර ක්ෂමා කමා කරගෙන අර මෛත්‍රිය වඩලා පින්දීලා පින්පාවරලා ඒකෙන් මිදී නිදහස් වෙන්න ප්‍රතිකර්ම හතර තියෙනවා. ප්‍රතිකර්ම හතර නිවැරදිව අනුගමනය කරනවා නම් සති දෙකක් තුනක් තුල අඟුලිමාල හාමුදුරන්ටත් මේකයි කියලා දුන්නේ බුදුහාමුදුරු. ඒ අනුව කර්මය ප්‍රතිකර්මයක් උපකර්ම සම්මයක් ප්‍රයෝගයෙන් ඒ සියලු කර්මක් කෙරලා මගපල් ලබලා නිවන් දකින්නටත් පුළුවන්. නෑ දැන් අර ගුරුතුමානි කිව්වේ ඔබට මේ උපාධිය එහෙම නැත්නම් මේ මේ ශිල්පලාත්‍රේ හරියන්න නම් මෙන්න මේ ගුරු පූජාව කරන්න ඕනේ. ඒක නොකිව නම් අඟුලිමාල එකත් අරගෙන ගෙදර යනවා. මරන්නේ නැහැ. හැබැයි නිවන් දකින්නෙත් නැහැ, රහත් වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ආනපාන සති සමාධිය වඩනවා නම් අර කරුණු හතර හැබැයි හුඟක් වැඩගත්. මූලික කරුණු හතර අනිවාර්යෙන් අඩු වශයෙන් මාස දෙකක් තුනක්වත් ඒ කරුණු හතර තීරුම් අරගෙන ඒ කරුණු හතර සමාකර ගැනීම තමන් විසින් ඉතිං කයෙන් වචනෙන් කාට හෝ මේ වගේ වරදක් පාපයක් හිංගයක් හිංසාවක් අවඩක් කරලා තියෙනවනම් පරමෛත්‍ය වැඩීම පින්දීම ඒ තමන් අතින් මිය පරලෝකීය සියලු දිනාටත් තමන් කරගත්ත සියලු පින්දීලා ඒ අයටත් අර දුෂ්චරිතෙන් වැරදි වැඩෙන් මිදී නිදහස් වන්නට මේ යහපත් තැනකට එන්න මේ පින උපකාර වේවා කියලා පින් දීලා ඊට පස්සේ අර මනුස්සයෙක් හැටියට තමන්ට කරන්න තියෙන යුතුකම් වගේකින් මිතු කළා නම් කර්ම හතර පූර්ණ වෙනවා. ඒ අනුව එකෙන් කොටසක් ඉවත් වෙනවා. ඊට පස්සේ ආනපාන සති සමාධිය වඩනකොට ඉතුරු ටිකත් ඉවත් වෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. සංඥා වේදිත නිරෝධය කිව්වහම අපි සංඥාව තුලින් උපදින වේදනාව නිරෝධ කරන්නේ. එතකොට මට අර රූප වේදනා සංඥා සංඛාර විඥාන කොහොම මෙතන වේදනාවට පස්සේ සංඥාව ආපුවම මෙතන කොහොමද ඒක
රූප වේදනා සංඥා බුදුහාමුදුරන්ටත් සබ්බචිත්ත සාධාරණ සංඛාරය නවත්තන.
එතකොට වේදනාව තුලින් උපදින සංඥාව
කියලා දැන් මෙතන වේදනා කිව්වේ සබ්බචිත්ත සාධාරණ නිර්ආමිසත් වේදනාව. නිර්ආමිසත් වේදනාව උපේක්ඛාත් යම් ආකාරයක උපේක්ඛා සිටින නිරාමිෂ වේදනාවක් තියෙනවා. ඒ නිසා අර බුදුහාමුදුරන්ට තියෙන නිරාමිෂ වේදනාව. නිරාමිෂ සුඛ, නිරාමිෂ දුක්ඛ, නිරාමිෂ දුක්ඛම අසුඛත් වේදනා තියෙනවා. ඒ වේදනාරක. දැන් පෘථග්ජන පුද්ගලයෙකුට තියෙන ආමිෂ වේදනා. ආමිෂ සුඛ, ආමිෂ දුක්ඛ, ආමිෂ දුක්ඛම අසුඛ තියෙන පෘථග්ජන පුද්ගලයා. බුදුහාමුදුරන්ට නිරාමිස සුඛ දුක්ඛ දුක්ඛම අසුඛ තුනම තියෙනවා. අරහතුන් වහන්සේටත් එහෙමයි. ඒ නිසා මේ හැම එකකම සංකත නම් දෙපැත්තක් තියෙනවා. මේ පැවැත්ම තුළනේ. ඒක නිසා දෙපැත්තක් තියෙනවා. දෙපැත්තම දැනගත්තොත් කොයිකද ආර්යයන් වහන්සේට තියෙන්නේ, කොයිකද පුතග්ජන පුද්ගලයාට තියෙන්නේ කියන එක වෙන් කරලා දේකරුම් ගන්න.
අති ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. මේ ටික මම අහන්නේ අපේ දායකකාරකාදී පින්නතුන් බොහෝ දෙනෙක් එළියේ ඉන්නවා මේ කියන ඉතිහාසය මේ කියන ධර්මය ගැන ටිකක් හොයනවාද ඒ හින්දා මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න ඔබ හැමදෙනාම මේ ධර්මය අහලා මේ ඉතිහාස කාරණය පිළිගන්නවා නායක හාමුදුරනේ මට හිතන දේ ඔබ වහන්සේගේ ධර්මය තුල ඔබ වහන්සේගේ දේශනා තුල මේ හැමෝම නිවන් දකින ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඔබ වහන්සේ පෙන්නනවා. ඒ විතරකුත් නෙවෙයි. ඒ ප්‍රායෝගික වැඩපිළිවෙල තුල ඒ ධර්ම අවබෝධය ලැබපු මාර්ගඵල ලැබපු උදවිය මේ ප්‍රදේශයේ පින්නතුන්ට පෙන්නනවා. එතකොට මෙතෙක් කල අපේ ප්‍රදේශවල ගුණවන්ත කෙනෙකුගේ ගුණයක් දකින්න එහෙම හිතන්න මනසක් කාටවත් තිබුණේ නැහැ. එක උපාසක අම්මා කෙනෙක් විතරයි නායක හමුදුනේ මම හිතන්නේ ප්‍රශ්නයක් ඇහුවේ. එතුමිය ධර්මයේ හෙව්වා. එහෙම ධර්මයේ හොයන අයත් ඉන්නවා. ඒ නිසා නායක හමුදුනේ මම මේ ළඟදී වැඩසටහනක් ඇහුවා. මේ ජාත්‍යන්තර වෙසක් දිනේ චීනයේ ඉන්න මහාචාර්යවරයෙක් කියනවා තේරවාදී බුදුදහමේ හදවත තමයි අපි කියලා. එතකොට මට හිතිච්ච එකම දේ ඒ ත්‍රිපිටකය පවා ලියලා දුන්නේ මේ රටේ ඉන්න හාමුදුරුවෝ. එහෙම ඉතිහාසයක් අපිට තිබුණා. එහෙම අතීතයේ අනුරාධපුර යුගයේ අපිට කිව්වේ ධර්මද්වීපය කියලා. එහෙම කිව්වේ අපි හැමෝගෙම හිතවල තිබිච්ච ඒ ධාර්මිකකම පදනම් කරගෙන. ඊළඟට නායක හාමුදුරුවනේ ඒ පාලි වචන ඔබ වහන්සේ දේශනා කරන පාලි වචනවල තියෙන තේරුම අපි මෙතෙක්කල් අපි පිරිවෙන්වල උගන්වන ගුරුවරු අපි පොඩි හාමුදුරුවන්ට උගන්වන කාරණා මේ කියන ත්‍රිපිටකය තුල තමයි අපිට දැනෙන්නේ මේ උතුම් ධර්මයේ තියෙන බව. ඒ විතරකුත් නෙවෙයි නායක හාමුදුරනේ අපි මෙතෙක්කල් පිරිවෙන්නේ පොඩි හාමුදුරන් වහන්සේලාට අපේ දායක පින්නතුන් දානයක් දුන්නහම පින් වාක්‍ය කිව්වේ නැත්තම් හිතට හරිනෑ වගේ. ඒකේ කියන්නේ මතු බුදුවෙනි මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ඒ වගේම විසාකා සුජාතාව වගේ ඒ ආභරණ සැප සම්පත් ලැබිලා ඊළඟ ආත්මේ තමයි ඒ බුද්ධත්වයේ තුල තමයි නිවන් දකින්න කියලා කියන්නේ. එතකොට මේ හැම දිනාම නිවන කියලා සතුට විදිහට බාරගත් ඒක. ඊළඟට නායක හාමුදුරනේ මම මේ මම කොලේක ලියාගෙන ආවේ මේ අදහස් ටික මගෙන් දායක මහත්තුරු අහපු හින්දා. ඒ විතරකුත් නෙවෙයි මේ කියන කාරණය තුල මම නායක හාමුදුරනේ ඉතිහාසය කියෙව්වා. මට භික්ෂුවක් හැටියට වැදගත් වෙනවා මෙහෙට බොහෝ පිරිසක් මේ වඳින්න පුදන්න එනවා. බණ භාවනා කරන්න එනවා. සමහර අය මේකේ ආශ්චර්ය මේ පුදබිමේ ආශ්චර්ය අපි දැකලා තියෙනවා. කලින් හිටපු හාමුදුරුවෝ දැකලා තියෙනවා. මේ ළඟදි විශ්වවිද්‍යාලයක ආපු අපිත් එක්ක ඉගෙන ගත්ත අම්බලංගොඩ පැත්තේ හාමුදුරු නමක් දැකපු ආශ්චර්යයක් මට වීඩියෝ එකක් පෙන්නුවා. උන්වහන්සේලා දම්සක් පැවතුම් සූත්‍රයේ අර ගල උඩ දේශනා කරනකොට දැකපු සිද්ධියක්. ඒ දේවල් එක්ක මම හොයන්න ගත්තා. ඊළඟට අර සිද්දත ගෞතම භගවත කියන පොතත් ඒ වගේම බුදුන් උපන් හෙළබිම කියන පොතත් මම කියෙව්වා. එහෙම කියෙව්වහම අපිට එපා වෙච්ච ඉතිහාසය අපි හැමදාම පාවා දීපු ඒ එපා වෙච්ච ඉතිහාසය අපි ජාතියක් වශයෙන් ඒ නිවට වෙලා වගේ හැඟෙන මෙතෙක්කල් ඉතිහාසයේ මහා වංශය එහෙම අපි ඉගෙන ගන්න පිරුවෙන් වල ඉගෙන ගන්න තිබුණාට අපි කියවල නෑ නායක හැමදේ.
දැන් මේකයි වෙලා තියෙන්නේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ පිරිවෙන් වලත් සියලු ආයතන වලත් බුද්ධ ආගම හැටියටත් බුද්ධ ධර්මය හැටියටත් ලංකාවේ උගන්වන්නේ මහායාන බුද්ධ ධර්මයක් පසු කාලෙක ලියපු අටුවා ටීකා ටිප්පණි විතරයි. නියම නිවැරදි බුද්ධ ධර්මය ත්‍රිපිටක ධර්මය මේ රටේ ලංකාවේ තියෙනවා. නමුත් ඒවා උගන්වන්නෙත් නැහැ, ඒවා කියන්නෙත් නැහැ, ඒවට අර්ථ ධර්ම නිරුක්තිපටි සම්බිදා දෙන්නෙත් නැහැ. ලේසියටත් පහසුවටත් වාසියටත් සියලු දේටම කරන්නේ අර අටුවාවකින්. දැන් ඕනම කෙනෙක් ඔය අද වුණත් ගුවන් විදුලියේ රූපවාහිනිය බලන්න අටුවාවේ මෙහෙමයි තියෙන්නේ. ඕවා බුද්ධ දේශනාව නෙමෙයි. ඕවා පස්සේ කාලෙක බුද්ධ දේශනාවට ලියපු වැරදි විග්‍රහයන්. අටුවාකාරයෝ ලිව්වේ ඔක්කොම පෘථග්ජන මිනිස්සු ලියපු සියලු අටුවා ධර්මයක් නැති දේවල්. ඒවා නිකන් සාහිත්‍යයක් ප්‍රබන්ධයක් විතරයි. ඉතින් ඒක නිසා අපි කල්පනා කරන්න ඕන මේක නැවත අපේ ත්‍රිපිටකය කොහොම හරි අපි එංගලන්තෙන් මුල් නිවැරදි පිරිසිදු ත්‍රිපිටකය ගෙනහලා මේ නිවැරදි ත්‍රිපිටකයේ අපි අරගෙන ඒකේ වචනෙත් වචනේ පදෙන් පදේ මේ බුද්ධ වාචිතය මතු කළා මිනිසුන්ට විශේෂයෙන්ම හාමුදුරන්ට පිරිවෙන්වල ඉස්කෝලේ ළමින්ට බුද්ධ ධර්මය හැටියට උගන්වන්න මේ වැරදි දෙයක් මේ වැරදියට පිටරටකින් ගෙනාව දෙයක් අපි උගන්වනවා බුද්ධ ආගම හැටියට අද දැන් ත්‍රිපිටකය හැටියට අපිට ඔය අද මේ නදිමාලේ මුද්‍රණය කරලා තියෙන්නේ නියම නිවැරදි සුද්ධ නිර්මල බුද්ධ ධර්මයේ තියෙන නිවැරදි ත්‍රිපිටකය නෙමෙයි ඒක තාමත් එංගලන්තේ කෞතුකාගාරේ හැබැයි ඒගොල්ලෝ මයික්‍රෝෆිල්ම් කරලා ඉන්ටර්නෙට් එකට දාලා තිනවා ඕන කෙනෙකුට උත්සාහය දරනවා නම් ගන්න පුළුවන් නිවැරදි ත්‍රිපිටකය ගත්තට පස්සේ අපේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලෙත් අපේ බුද්ධ ධර්ම බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨෙත් මේවා හොයලා බලලා මේවා උගන්වන්න ඕන මේවට අර්ථ ධර්ම නිරුක්ති දෙන්න ඕන එතනින් පටන් ගත්තාම පිරිවෙන්වල මේක නිවැරදිව ඉගැන්නුවොත් මේ ධර්මය සමහර විට අවුරුද්දක් දෙකක් තුල මේ නිර්මල බුද්ධ ධර්මය අපිට මේ ලංකාවේ මිනිස්සු බොහොම ලේසියෙන් ධර්මය ගන්නවා. හැබැයි ධර්මයෙන් නැතිකමයි. මේ වැරදිව අටුවා කියව කියව අටුවා දේශනා කර කර හිටියාම තව තවත් නොමගට යනවා මිසක් මිනිස්සු අර දෙව් මිනිස් සැප කෙලවර මතු බුදු වෙන බුදුන් දකින්නට නිවන් දකින්නට හදනවා මිසක් අද මේ අතේ තියෙන නිවන අත්හැරලා මතු අර දෙව් මිනිස් සැප කෙලවර දෙව් සැප ලැබලා රජ සැප සිටු සැප බ්‍රහ්ම සැප ලැබලා ඊට පස්සේ නිවන් දකින්නයි මිනිස්සුන්ව පුරුදු කරලා පුහුණු කරලා තියෙන්නේ. ඒක වැරදි. ඒකට අපි දැන් අපි මූලිකත්වයේ ගත යුතුයි කොයි විදියෙන් හරි. ඒකයි කරන්න ඕන.
ඊළඟට නායක හැමදුනේ මේ කියන මතවාදයත් එක්ක මෙතෙක් කල් මේ රටේ තිබිච්ච යුද්ධයේ හින්දා මේ පුදබිම පන්සල වැහිලා තිබුණේ බොහෝ
පිරිසක් නෑ දැන් සියලු දේ විවෘත වෙලා තියෙනවා දැන් ඕකත් ධර්මතාවයෙන් මේ යුද්ධෙකුත් සිද්ධු වුණේ ඔහොම යුද්ධයක් සිදු වුණේ නැත්නම් යුද්ධයක් නැතුව මේක ඊට වැඩිය සංස්කෘතික විප්ලවයක් යටින් වෙන්න තිබුණේ තේරුණා ඔය සියලු දේ උනේ හොඳටයි සියලු දේ උනේ ධර්මතාවයෙන් දැන් එහෙම මතු වෙන්න බෑ එහෙම විනාශ කරන්න බෑ එහෙම විකෘති කරන්න බෑ ඕක දැන් අපි මේක යුද්ධයක් නොතිබි ඒගොල්ල ඒ විදිහට බලෙන් ආවනම් ඔයිට වැඩිය බලවත් විදියෙන් සංස්කෘතික විප්ලවයක් එන්න ඉඩ තිබුණා දැන් ඒ සියල්ල වැළකී ගියා ඉතින් ඒක නිසා සියල්ල සිද්ධ වුණේ හොඳටයි කියලා හිතලා දැන් අපිට ඕන දෙයක් ඕන තැනකට යන්න එන්න කරන්න කියන්නේ ඕන දෙයක් පුළුවන්කම තියෙනවා සියලු දේ හොයන්න පුළුවන් ඒ වගේම එංගලන්තෙට ගිහිල්ලා මේ කොයි විදිහෙන් හරි ඔය මයික්‍රෝෆිල්ම් කරලා තියෙන ඉන්ටර්නෙට් එකේ තියෙන මේ ත්‍රිපිටකයේ නිවැරදි සුද්ධ නිර්මල ත්‍රිපිටකය අරන් ඇවිල්ලා ඒක මුද්‍රණය කරලා ඒක පැහැදිලිව මේ මිනිසුන්ට දෙන්න ඕන. එකයි කරන්න. ඒක නිසා දැන් ඔය නදිමාලේ තියෙන ත්‍රිපිටකය බොහෝ තැන්වල බොහොම වටිනා හැම තැනකම විකෘති වෙලා වෙනස් කරලා
තියෙන්නේ.
එකයි හේතුව.
ඊළඟට නායක අහන්නේ මේ දැන් මේ වෙනකොට දෙමළ අය වඳින්න එනවා වෙනත් ඊළඟට මුස්ලිම් අය වඳින්න එනවා ඒ උදවියට ඒ ස්ථාන පිළිබඳව දකින්න බැරුව ඒ ධර්මයේ
ඒ උදවියත් මිනිසුනේ අපි ඒ උදවියත් මිනිසු ඒගොල්ලන්ටත් මනසක් තියෙනවා ඒගොල්ලන්ටත් නිවන් දකින්න තියෙනවා දැන් බුදුහාමුදුරන් කාලේ බෞද්ධයෝ හිටියේ නැහැ මේ රටේ එක්කෙනෙක්ව ඔක්කොම මගපල් ලැබුවේ නිවන් දැක්කේ තීර්ථකයෝ පරිබ්‍රාජකයෝ නිගණ්ඨයෝ අද ඔය මුස්ලිම් කාර්ය දෙමළ වගේ තමයි ඉතින් ඒ මිනිසුත් මිනිස්සු ඒ මිනිසුන්ටත් අපි හරි මග හරි පාර කියා දෙනවා නම් මේ ධර්මයේ කියා දෙනවා නම් මේ රටේ ජීවත් වෙන අය හැටියට ඒගොල්ලොත් බොහොම මේකට ගැළපෙයි ඒගොල්ලන්ගේ ඉතිහාසය මේකනේ ඒගොල්ලන්ගේ රටනේ ඉතින් ඒක නිසා මේක අපි හරියට හරි පාර පෙන්නුවා නම් හරි ධර්මයක් තිබුණා නම් හේතුඵල ධර්මයේ කියා දුන්නා නම් මේක වෙන්නේ නැහැ. දැන් ඇත්ත වශයෙන්ම මෙතන උනේ මහ පුදුම දෙයක්. මේක මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය ලැබුණට පස්සේ තමයි මේක පැහැදිලි උනේ. දැන් 1971 2 වගේ අර JVP කැරල්ලක් ආවනේ. ඕකෙන් අපේ සිංහල කොටස මැරුණ තරුණ පිරිස එක 50,000ක් 60,000ක් ලක්ෂයකට කිට්ටු. ඒ අය ද්වේෂයෙන් සිංහල මිනිස්සුත් එක්ක ද්වේෂයෙන් මැරුණේ. දැන් කොහෙද උපදින්න ඕන? දෙමළ වෙලා. දෙමළ අම්මල තාත්තල ද්වේෂයෙන් නැතු සිංහල උපදින මේක වාරුව ගන්න බෑනේ. අවුරුදු 18ක් යනකොට 89 දී ඉපදිලා ආවා මා අර දෙමළ අම්මලගේ කුසේ. දැන් සිංහල මිනිසුත් එක්ක කවුද යුද්ධ කළේ? මේ අපි මේ සිංහල යුද්ධ කරලා තියෙන්නේ අපේම ඉස්සෙල්ලා සිංහල වෙලා දැන් දෙමළ වෙලා ඉපදිලා. දැන් මේකම එහෙම තමයි. අර ද්වේෂය නිසා දැන් එතන ඉපදුණා නම් දේශය පිළිගන්න බෑ. දැන් අතන ඉපදෙනවා. මේක තමයි ගතිය. ඉතින් ඒක නිසා මේක අපි නිවැරදිව බැලුවා නම් මේ එකම කට්ටිය තමයි අපි මේ දෙමළ මිනිස්සු, සිංහල මිනිස්සු, බෞද්ධයෝ, ක්‍රිස්තියානි, මුස්ලිම් මේ ඔක්කොම මිනිස්සු කවුරුත් එකයි. දැන් මෙතනින් වාරුවක් ගන්න බැරි නිසා ද්වේෂයක් දැන් එකට එක කරන්න බැරි නිසා ඉපදින්නේ කොහෙද? අරවකිටන. ඊට පස්සේ එතන ඉපදිලා මේ ගන්නවා, මේ පලිය ගන්නවා. මේක තමයි නහි වේරණි වේරණි කිව්වේ. ඔය වෛරෙන් වෛර ගන්න පුළුවන් තැනක ඒ ගතියට අදාළව ඉපදිනවා. ඉතින් ඒක නිසා ඔය උණ, ඔය ඉපදුන, ඔය මුල් උණ සියලු දෙනා අර 71 කැරල්ලෙන් මැරිච්ච අය ඊට පස්සේ ඉපදුනේ අනිත් පැත්තේ. ඊට පස්සේ අවුරුදු 18කට 19කට පස්සේ අනිත් පැත්තෙන් කැරල්ලක් ගහුවා. ආයිසරයක් ඔය ඕක ආයිසරයක් කාලෙකදී එන්න ඉඩ තියෙනවා. අපි මේ ධර්මයේ නැති වුණා. ඉතින් ඒක නිසා ඊට ඉස්සෙල්ලා අපි මේ ධර්මය, ධර්ම මාර්ගය රටේ හැම මිනිහෙකුටම දෙන්න ඕන. එතකොට ඕක අර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා පතුරු වුණකොට ඒවෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්.
එහෙනම් ඊළඟට නෑ කියන්නේ මේ මෙතෙක් කල මේ වගේ පින්කමක් අපේ දායකයන්ට ගොඩාක් අලුත් හාමුදුරුවෝ ප්‍රශ්න අහනවා. අපි මෙතෙක් කල හාමුදුරුවෝ කියන බණ අහගෙන ඉන්නවා බොහෝ අය. ඒ හින්දා නායක හාමුදුරනේ අපේ අය ටිකක් බයයි මේ ප්‍රශ්න අහන්න. ඒක හින්දා මේ අපිට සතුටුයි මේ පින්කමට උදව් කරපු මේ ධර්ම අවබෝධය ලබා දෙන ඔබ වහන්සේ ගැන, ඒ වගේම ඒකට කැප වෙන හැම දෙනාම ගැන. මේ දායකයෝ තමයි මෙතෙක් කල මේ රජමහ විහාරේ ආරක්ෂා කරගෙන අපේ ගංවල පින්නතුන් තමයි හැමදේම කළේ. ඉතින් එයාලත් සතුට වෙනවා. ඔබ හැම දෙනාටමත් බොහොම පින් දෙනවා. ඊළඟට නායකයන් අවසාන මගේ ප්‍රශ්නය තමයි, මට අහන්න බැරි වුණා මුලින්, මම ඊයේ අරහත් ගුහාවට ගියා මේ අපේ ගමේ කීප දෙනෙක් එක්ක. ඒ ගමේ හැමෝම එතෙන්ට යන්න මම ගිහිල්ලා බලනවට නායකයන් පාරක් තියෙනවා. ඒ අර අතන අර මේ ගල්කුළු වගේක් තියෙනවා, අඩි පාරක් තියෙනවා. මේ හැමෝම ආපු අය හැමෝම බනහන හැමෝම මේ පුදබිමේ ඇවිදිනවා, හොඳට හොයනවා, බලනවා. එතකොට නායකයන්නේ දැන් කතාවක් තියෙනවා, මෙන්න මේක ඇතුලේ ගල් ගුහාවක් තියෙනවා, මේ හැමෝම මේක හොයන්නේ, අපේ පැත්තේ අය හොයන්නේ ඒක. අවුරුදු දෙකකින් ඒක විවෘත වෙනවා කියලා සමහර අය කියනවා. ඊළඟට
ඒක ඉතින් මෙහෙමයි, ගල් ගුහාවක් තියෙනවා ඇත්ත වශයෙන්, දොර වැහිලා තියෙන්නේ. අරහත් ගුහාව කියන්නේ බොහොම පොඩි ගුහාවක්. ඒ ගලියෙම ඒ කිට්ටුවම තව අඩි 40ක් 50ක් විතර මේ පැත්තෙන්, ඒ වගේ පස් ගුණයක් විතර ලොකු පස්වග මහණුන් වැඩ හිටිය, බුදුහාමුදුරුවෝ ඇවිල්ලා වැඩ හිටිය ලොකු ගුහාවක් තියෙනවා. ඒ ගුහාව දැන් මේ විසින්බැස්සගල ඊට පස්සේ අවුරුදු 1800ක් විතර කැලේෙන් වනයෙන් වැහිලා ගිහිල්ලා තිබුණේ. ඒ කාලය තුල යම් හේතුන් නිසා ඒ ධර්මතාවයකුත් ඇතුව ඒ ගුහාවේ දොර වැහිලා තියෙනවා. මේ දොර යම් පුද්ගලයෙකුට චේතනාවක් ඇතුව විවෘත කරගන්න බෑ. ඒක කවදා හරි ධර්මතාවයෙන්, ධර්මයේ මතුවීමත් සමග නැවත ඒ ගුහාව විවෘත වෙයි. ඒක ගැන බලාපොරොත්තුවක් ඇති කරගන්න කීයටවත් එපා. ඒවා හරන්න, ඒවා මතු කරන්න යම් කිසි කෙනෙක් පෘථග්ජන පුද්ගලයෙක් උත්සාහයක් බලාපොරොත්තුවක් තියෙනවා නම් එයාට යම් කිසි ඒකට විනාශයක් ප්‍රතිසන්දීමක් වෙනවා මිසක් ඒක විවෘත කරගන්න පුළුවන්කමක් නැහැ. ඒක නිසා ඒ වගේ දේවල් තියෙනවා. ඒවා ධර්මතාවයෙන් යටපත් වෙලා තියෙනවා. ධර්මතාවයෙන් ඒවා කොයි වෙලාවෙ හෝ මතුවේ. ඒ මතු වෙනකම් ධර්මතාවය අපි ඉවසන්න ඕන.
එහෙමනම් අවසාන වශයෙන් මේ පින්කම සඳහා සම්බන්ධ වෙච්ච හැම දිනාටම මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළම, මේ නිවන් දකින ප්‍රායෝගික වැඩපිළිවෙල තුළම ධර්ම අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
අවසරයි අපරහතුන් වහන්සේ
අන්න
අවසරයි අපේ අරහතුන් වහන්සේ මට සමා වෙන්න මම මෙහි මහනවට ඔබ වහන්සේ දේශනා කළා සමාපatti ඵල සමාපatti තුනක් ගැන
තුනෙම 10ක් විතර විග්‍රහ කළා ඉතින්
සිව්පිලිසිම් ව්‍යාපත් මහරහතුන් වහන්සේ
ඒක සමාපatti නිසා ඇතිවන වෙනසක් නෙමේ සිව්පිලිසිම් ව්‍යාපත් ඒක මේ බුද්ධ භාෂිතේ බුද්ධ වචන මාගදී වචන වලට අට්ඨනානත්වය ධර්මනානත්වය නිරුක්තිනානත්වය විශේෂයෙන්ම පටිසම්විදා පටිබානනානත්වය 36 ආකාරයකට දේශනා කරන්න ප්‍රකාශ කරන්න විග්‍රහ කරන්න විස්තර කරන්න පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තානිකම් මන්ති කරන්න පුළුවන් නම් අන්න ඒ හැකියාව ශක්තිය ලැබෙන්නේ සම්මාපට්ඨියක් නිසා නෙමේ සිව්පිලිසිම් ව්‍යාපට්ඨලා ශක්තිය නිසා ඒකයි මේකයි වෙනස්
අපේ හැමෝනේ ඒක නෙමේ මට තියෙන ප්‍රශ්නේ සිව්පිලිසිම් ව්‍යාපත් මහරහතුන් වහන්සේ නමකට මේ යටගිය මේ වැලලීගිය මේ ධර්මය මේ සිරිසත් ධර්මය මේ කොහොමද මතු කරගත්තේ කියන ඔබක විග්‍රහ කළ දෙනුවෙන් මම ඔබ වහන්සේගෙන් අරිණික ඉල්ලා
සිටිනවා ධර්ම නියාමයට අනුව ධර්මතාවයෙන් මතු වෙන්න ඕන කාලෙට මතු වුණා මතු වෙන්න ඕන කාලෙට නිවන් දකින්න සුදුසු පුද්ගලයොත් උපදිනවා ඒ නිසා නිවන් දකින්න සුදුසු පුද්ගලයෙක් රටේ නැතිකොට මේ ධර්මයේ ලක්ෂ වාරයක් කිව්වත් මතුගලත් මොන අට්ඨනානත්වේ නිරුක්තිනානත්වේ ධර්මනානත්වේ පටිපදානසත්‍යනානත්වේ කිව්වත් ඒ මිනිසුන්ට කාටවත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේකේ දෙකක් එකතු වෙන්න ඕන. අර පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය ලැබුව නිවන් දකින්න සුදුසු පුද්ගලයෝ පිරිසක් රටේ ඉපදුනකොට ජීවත් වෙනකොට අර සිව්පිලිසිම් ව්‍යාපත්ලත් අරහතුන් වහන්සේ කෙනෙක් මතු වෙලා ධර්මතාවයෙන් මේ ධර්මය විවුර්ත කරනවා විවට්ටති විරෝචති කරනවා ඒක නිසා ඒ මිසක් මේක ධර්මතාවයක් තියෙන්නේ නැන්නම් දැන් මේ බුදුහාමුදුරුව පිරිනවන් පෑවට පස්සේ බුදුහාමුදුරුවත් ඒ විශිෂ්ට සේවය කළා ඊට පස්සේ බුදුහාමුදුරුව පිරිනවන් පෑවට පස්සේ ශාසනය දවසෙන් දවසම මේ 2005 වෙනකම් මේ ශාසනය දවසින් දවසම ප්‍රපාතයට අභාවයට විකුට්ටියට වෙනස් වීමට ගියා ආගමක් මතු වුණා ධර්මයේ යට ගියා නමුත් ඊට පස්සේ මේ ශාසනය නැවතත් මතු වෙනවා කාලයක් මතු වුණා දැන් ඊට පස්සේ දැන් පින් ඇටි පිරිස් ඉන්නවා ඒ පිරිස් ධර්මය හොයාගෙන එනවා ඒ පිරිස් ධර්මය අනුගමනය කරනවා ඒ පිරිස් වලට මඟපල් ලබන්න පුළුවන් වෙනවා
අවසරයි ආදිතුන් වහන්ස මේ යුගනන්ද භාවනාව වඩන හැටි පොඩ්ඩක් පැහැදිලි කරන්න.
කවුද? දැන් මෙතෙක් කල් මේ දවස් පහේම කිව්වේ මොකද්ද? අහගෙන හිටියේ නැද්ද?
පිළිවෙලක් තියෙනවා.
දැන් සමත විපස්සනා දෙකම එකටම එක සමගාමීව වැඩි වීම. යුගනන්ද භාවනාව කියන්නේ සමත විපස්සනා දෙකම එකටම එක සමානෝ ඒ කියන්නේ මෙත්තානුසති අසුභානුසති දෙක සමත භාවනාව මරණානුසති බුද්ධානුසති දෙක විපස්සනා අනුපස්සන ඒ දෙකම එහෙම නැත්නම් චතුරාරක්කා හතරම එකට මෙත්තානුසති අසුභානුසති මරණානුසති බුද්ධානුසති හතරම එකටම එක සමාගම වඩනවා නම් ඒක යුගනද්ද භාවනාව එහෙම නැත්නම් ඒක යුගනද්ද භාවනාවක් වෙන්නේ නැහැ මෙත්තානුසතිය විතරක් වැඩිම හෝ අසුභානුසතිය විතරක් වැඩිම හෝ යුගනද්ද භාවනාවක් නෙමෙයි ඒක සමතේ පමණයි ඉතින් ඒක නිසා මරණානුසතිය වෙනම වඩන්න බෑ බුද්ධානුසතිය කොහොමත් වැඩෙන්නේ නැහැ
ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ වෙන්නේ ගෞතම බුදුන් වහන්සේ බුදු නෙතින් දැකලා මේ දැන් අද ගෞරවනීය ඔබ වහන්සේ මතු කරගත් මේ වැරදි සියලු දේ සාසනයේ මේ ධර්මයේ පැත්තෙන් සහ ස්ථාන පැත්තෙන් සියලු දේ බුදු නෙතින් දැකලා කොහේ හරි සූත්‍රයක හරි සඳහන් වෙලා තියෙනවද කියන එක දැනගන්න අවශ්‍යයි.
මොකක්? සියලු සූත්‍රවල මේක ඔක්කොම සඳහන් වෙලා තියෙනවා.
නෑ මේ විදිහට මේ යට යනවා කියන එක
ඔක්කොම යට යනවා කියලත් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මතු වෙනවා කියලත් කියලා තියෙනවා. සියලු සූත්‍රවල තියෙනවා. දැන් මේ දැන් කියලා තියෙනවනේ ඉසිපතනේ මිගදායද මේ කිව්වයි කියලා. කුචිනාරණුවරින් මේ කිව්වයි කියලා. ජේතවන ඔය කියලා තියෙන්නේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඔය පියාගනද බලන්න. හා? ඉතින් ඔය කියලා තියෙන්නේ ත්‍රිපිටකේ නේ ඔය කියලා තියෙන්නේ. ත්‍රිපිටකේ ලිව්වේ කොහෙදද? කොහෙද ලිව්වේ ත්‍රිපිටකේ?
කෑගල්ලේ මාතුල අලුලේ.
ඈ කෑගල්ලේ මාතුල අලුලේනේ. ඉතින් ඔය ලිව්වේ සිංහල හාමුදුරුවරු සිංහල පන්හිණෙන් සිංහල පොත් පුස්කොළ පොත්. ඉතින් ඔය ඉන්දියාවෙන් ගෙනාවද? නෑනේ. ඉතින් මේ ලංකාවේ දේවල් ඔය ඔක්කොම ලියලා තියෙන්නේ. ඒ නිසා ලංකාවේ දැන් ඔක්කොම ලියලා තියෙන්නේ මහා වංශයේ තියෙන ලංකාවේ දේවල්, ත්‍රිපිටකයේ තියෙන ලංකාවේ දේවල්. ඕද මේ සුද්ධෝ විසින් මේකෙන් ඉන්දියාවට පැවරුවට අපිට කරන්න දෙයක් නෑ. ඒවා පිළිගත්තා අපේ කළු සුද්ධ කොටස.
අවසරයි අපේ හැමදෙනා. එතකොට මීට පෙර හිටපු බුදුන් වහන්සේලා කාලෙත් මේ වගේ සිද්ධ වෙලා තියෙනවද?
ඒ වගේම වෙනවා. එහෙම වෙනවා. හැමදාම වගේ වෙනවා. ආකෘති මතු වෙනවා, ඩමි මතු වෙනවා, අර නියම ඔරිජිනල් දැන් යට යනවා. මොකද හේතුව? ඒකත් ධර්ම නියම. ඒවා වැඩක් නැති කාලයක මතු වුණා නම් මේ සුද්ධංගේ කාලේ ඒවා මතු වුණා නම් සුද්ධ ඔය ඔක්කොම ගලවගෙන ඔය ගල්පතුරු පහ එංගලන්තෙට ගෙනියයි. දැන් ඊජිප්තුවෙන් සුද්ධ ගෙනිහිල්ලා තියෙන දේවල් කල්පනා කරාම අපේ රටින් ගෙනල්ලා ගෙනින් තියෙන මේ පුස්කොළ පොත් 14000ක් විතරක් වගේ සුළු සුළු දේවල් ඊජිප්තුවෙන් අර ලොකු ගල් කණු ඔක්කොම නැඹුල පටවගෙන එංගලන්තෙට ගියා. ඒ නිසා ඔය HCP බෙල් හිටිය කාලේ බැරි වෙලාවත් ඔය මේවා මතු වුණා නම් එහෙම ඔය ඔක්කොම ගලවගෙන යනවා. ඔව්. ඒක ධර්මතාවයක් නිසා ඒ මිනිසුන්ට මේවා මතු වුණේ නැහැ, මතු වෙන්නේත් නැහැ. ඒකයි උනේ. ඉතින් ඒක නිසා ධර්මතාවෙන් මේක සංචාරකයන්ට විවෘත වෙන්නේ නැහැ. පෘථග්ජන පුද්ගලයන්ට විවෘත වෙන්නේ නැහැ. ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන ඒ නියම පින්වන්තයන්ට පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය තියෙන අයට විතරයි අදත් මේ ස්ථාන, මේ ධර්මය, මේ නිර්මල බුද්ධ ධර්මය, මේ බුද්ධ වචනේ විවෘත වෙන්නේ. අනිකට අදත් යටපත් වෙනවා, යටපත් කරනවා තවත්. ඒක ධර්මතාවය, ඒකත් ධර්මතාවය. ඉතින් ඒක නිසා දැන් එදා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයටපත් වූ කාලේ මේ රටේ පරිබ්‍රාජකයෝ, නිගණ්ඨයෝ, තීර්ථකයෝ, මහණ බමුණු, සංඝාස්ත්‍රවරු හිටියා. ඒ මිනිසුන්ට මේවා ගැලපෙන්නේ නැහැ, වැඩකුත් නැහැ. ඒ මිනිස්සු බාරගත්තෙත් නැහැ. ඒ මිනිසුන්ගේ ශ්‍රාවකයොත් ඒක ගත්තේ නැහැ. අදටත් එහෙමයි. අදටත් ඔය ඉන්නවා වගේ ඔය වගේ පිරිස්ම ඉන්නවා. ඔව්. ඒක අපිට කරන්න දෙයක් නැහැ. බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ රටේ හිටිය මේ මහවිශාල සෙනගගෙන් 10%ක්වත් මගපල්ල ලැබුවේ නැහැ. මේ ධර්මය ඇහුවේ නැහැ. 90%ක්ම තීර්ථකයෝ, නිගණ්ඨයෝ, පරිබ්‍රාජකයෝ, ඒ වගේම ඔය යක්ෂ ගෝත්‍රිකයෝ, කුම්භාණ්ඩ ගෝත්‍රිකයෝ හිටියා. ඒ වගේ අන්‍ය ගෝත්‍රිකයෝ හිටියා. මහණබමුණ බොහොම බහුලව හිටියා. ඒ කිසි කෙනෙකුට මේ ධර්මයේ ගැලපුණෙත් නැහැ, ගත්තෙත් නැහැ, නිවන් දැක්කෙත් නැහැ. අදත් ඒ ගැට්ටිය ඔය ඉපදෙනවා මැරෙනවා, ඉපදෙනවා මැරෙනවා ඔය ඉන්නවා. ඒකයි, ඒක ධර්මතාවයක්. හොඳයි, එහෙනම් දැන් මං හිතන්නේ ප්‍රශ්න අවස්ථාව අවසానයි. 11:45 අපි නවත්තනවා. දවල් දාන්නේ 11:25 අරගෙන ඊට පස්සේ අද දවල් ධර්ම දේශනාවක් එකට කරන්නේ. ඒ වෙනුවට CD ටැටියක් ශ්‍රවණය කරන්න කාටවත් ලැබෙයි. එකේ ඉඳන් 2:00 කාලෙ දක්වා, 2:00 කාලෙ ඉඳන් 3:00 දක්වා ගිලන්පස විවේකය, 3:00 ධර්ම දේශනාවක් පවත්වනවා. මේ වැඩසටහනේ අවසාන වශයෙන් හෙට උදේ ධර්ම දේශනාව අර සූත්‍ර ධර්ම පහක් විග්‍රහ කරනවා. අද කිණ්ටි සූත්‍රයත් හවස සංඝ බේද සූත්‍රයත් ආනන්තරික පාප කර්ම සූත්‍ර කීපෙකුත් විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. හවස තුනේ ඉඳන් 5:45 දක්වා. හතට අද අපේ කොත්මලේ ධම්මගවේෂී ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවක් පවත්වනවා ඇති. ඒකටත් කාටත් සවන් දෙන්න අවස්ථාව ලැබෙනවා. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියන්නේ. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිටි. එත්තාවතාචම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා මුදන්තු සබ්බ සම්පත්ති සිටි. එත්තාවතාච ඊ සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තානු තු සබ්බ සම්පත්ති සිටිය. ඉදම් මේ නාතීනං තු සුඛිතං තුනාති. ඉදම් මේ නාතීනං තු සුඛිතං තුනාති. ඉදං වෝ ඥාතීනං තු සුඛිතං තුනාති. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමා සතං සමාගමු තු යාව නිබ්බාන පට්ඨියා.